අපි සබ්බාසු සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ ජේතවන නම් වූ අනේ පිටු සිටුවගේ ආරාමයේ වැඩ වාසය කරති. භාගතුන් වහන්සේ මහණෙනි භික්ෂුන් ඇමතුසේක. ඒ භික්ෂුව භාගතුන් වහන්සේට පිළිවදන් ඇසුව. භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. මහණනි, ඔබට සියලු ආශ්‍රයයන්ගේ සංවර කාරණය දේශනා කරන්න මේ අසව. මනාකොට මෙනෙහි කරව. දෙසමී වදාළසේක. එසේ වහන්සේ භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසුව. භාගතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. මහණනි, මම නුවණින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයයන්ගේ ශේ කිරීම කියෙමි. නොදන්නාහුට නොදක්නාහුට නොකියෙමි. යලිදු මහණනි, කුමක් දන්නාවට කුමක් දක්නාවට ආශාවක් කියවේද? යෝනිසෝ මනසිකාරයේද අයනිසෝ මනසිකාරයේද දන්නාවට දක්නාවට ආශාවක් කියවේ? මහණෙනි, නුනෝනි මෙනෙහි කරන්නාවට නූපන්නාවුද ආශ්‍රය උපදිත. උපන්නාවුද ආශ්‍රය වැඩෙත්. මහණෙනි, නුනෙන් මෙනෙහි කරන්නාවට නූපන්නාවුද ආශ්‍රය නූපදිත. උපන්නාවුද ආශ්‍රයොත් ප්‍රහීන වේ. ඉතින් තථාගතයන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මේ ආශ්‍රයන්ගේ සංවර කාරණේ, කියන්නේ රෙස්ට්‍රේන්ට් කියන එකයි. ඉතින් ඕක පේන ඔය සතිය කියන එක යෝනිසු මනසිකාරය කිරීමෙන් ඒකෙන් සතිය ඇති වෙලා ඒ සතියෙන් සංවරය කියන එක ඇති වෙනවා. ඒ වගේම තමයි සංවරයෙන් සතියත් ඇති වෙන්නේ. ඒ සංවරය ඇති වුණා නම් ওই ත්‍රිවිධ සුචරිතයට එන ත්‍රිවිධ සුචරිතෙන් සතර සතිපට්ඨාන, සතර සතිපට්ඨානෙන් සත්තබොජ්ජංගේ, සත්තබොජ්ජංගේ විමුක්තිය එනවා කියලා පෙන්නලා දීලා තියෙනවා. ඔය අවිද්‍යා සූත්‍රය කියන ඒ සූත්‍රය. ඉතින් මේක පෙන්වන්නේ අන්න එහෙම ඒ ධර්මයන්ම තමයි. එතෙන්ට යන්න පුළුවන් ධර්මය. එතකොට මේකේ පෙන්නනවා තථාගතයන් වහන්සේ මහණනි, දස්සණයෙන් පහකල යුතු ධර්මයෝ තියෙනවා. දස්සනා පහතබ්බා. ඊළඟට පෙන්නනවා සංවරයෙන් පහකල යුතු ආශ්‍රයයන් තියෙනවා. ඥාන සංවරයෙන් සංඛ්‍යාත ප්‍රත්‍යාවේක්ෂයෙන් ප්‍රත්‍යාවක්ෂ ප්‍රතිසේවණයෙන් පහකලුතු ආශ්‍රයෝ තියෙනවා. ශාන්ති සංවර සංඛ්‍යාත අදිවාසණයෙන් පහකලුතු ආශ්‍රයෝ තියෙනවා. සීල සංවර සංඛ්‍යාත පරිවජ්ජණයෙන් පහකලුතු ආශ්‍රයෝ තියෙනවා. විරිය සංවර සංඛ්‍යාත විනෝදණයෙන් පහකලුතු ආශ්‍රයෝ තියෙනවා. ඊළඟට බුද්ධංග භාවනාවෙන් පහකලුතු ආශ්‍රයෝ තියෙනවා. කාරණා හතක් පෙන්නනවා. දර්ශනයෙන් පහ කරන්න ඕනේ, සංවරයෙන් පහ කරන්න ඕනේ, ප්‍රතිසේවණිය කියන්නේ යූස් කරනවා කියන එක. ඊළඟට හතරවෙනිට පෙන්නනෝ අදිවාසණය කියන්නේ ඉවසීම, එන්ඩුවරන්ස්. පස්වෙනි කාරණයට පෙන්නනෝ පරිවර්ජණය කියලා, අවොයිඩන්ස් කියන එකයි. ඊළඟට හයවෙනි කාරණයට පෙන්නනෝ මේ විනෝදණී කියවම එලිමිනේෂන් කියන එක. ඊළඟට බොජ්ජංගය. මහණනි, දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රය කවර දෙයක්? මහණනි, මේ ලෝකේ බුද්ධාදී ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මිය අදක්සු, ආර්ය ධර්මිය නොහික්මුණු බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාසුළු, සත්පුරුෂ ධර්මී අදක්ෂ වූ සත්පුරුෂ ධර්මී නොහික්මුණු අසුතවත් පෘථග්ජන තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා, නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හෙතෙමේ යම් ධර්ම කෙනෙක් නොමෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි කරයි. යම් ධර්මයකු මෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මය මෙනෙහි නොකරයි. මහණනි, යම් කිසි ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරද? මහණනි, යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය උපදීද? උපන් කාමාශ්‍රය වැඩේද? නූපන් භවආශ්‍රය උපදීද? උපන් භවආශ්‍රය වැඩේද? නූපන් අවිද්‍යාශ්‍රය උපදීද? උපන් අවිද්‍යාශ්‍රය වැඩේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරේ නම් මොහුගේ මෙනෙහි නොකළ යුතු ධර්මය. ඒ කියන්නේ කාමාශ්‍රය වැඩි වෙන දේ මෙනෙහි නොකළ යුතුයි. නමුත් මේ පුද්ගලයා මෙනෙහි කරනවා, කාමාශ්‍රයම වැඩි වෙනවා. ආයෙත් කියනවා, මහණෙනි, යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මිය කවර දෙයක්? මහණෙනි, යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය නූපදීද? උපන් කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන් භවආශ්‍රය නූපදීද? උපන් භවආශ්‍රය ප්‍රහීන වේද? නූපන් අවිද්‍යාශ්‍රය නූපදීද? උපන් අවිද්‍යාසෝ ප්‍රහීන වේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මය. ඒ කියන්නේ කාමාශ්‍රය අඩු වෙන දේවල් තමයි මෙනෙහි කළ යුත්තේ. නමුත් මේ පුද්ගලයන් ඒව කරන්නේ නැහැ. ඊළඟට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන්, මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔවුන්ට නූපදින්නා වූ ආශ්‍රයත් උපදිනවා, උපදින්නා වූ ආශ්‍රයත් වැඩෙනවා. හෙතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයේ වූයෙම්ද, අතීත කාලයේ නොවූයෙම්ද, එහෙමත් නැත්නම් අතීත කාලයේ කවරෙක්ව වූයෙම්ද, අතීත කාලයේ කවරෙක් වෙන්ද, කෙසේ වූයෙම්ද, එහෙමත් නැත්නම් මම අතීත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද, මම අනාගත කාලයේ වෙම්ද, අනාගත කාලයේ නොවෙම්ද, අනාගත කාලයේ කවරෙක් වෙම්ද, අනාගත කාලයේ කෙසේ වෙම්ද, මම අනාගත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වෙම්ද. දැන් වර්තමානයේද තමා කරේ සැක ඇත්තේ වේ. මම වෙම්ද, මම නොවෙම්ද, කවරෙක් වෙම්ද, කෙසේ වෙම්ද, මේ සත්‍යතෙම කොයින් ආයේද, කොහි යන්නේද? ඉතින් ওই සීලබ්බත උපාදානය නිසා ඇතිවෙනා වූ දික්ටි. මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔහුට සවැදාරුන් දිෂ්ටීන් අතුරින් එක්තරා දික්තියක් උපදී. එයාට හිතෙනවා තමා ඇතයි කියලා. ආයෙත් හිතෙනවා තමා නැතයි කියලා. ආයෙත් කල්පනා වෙනවා තමාම හැඳින ගන්නවා කියලා. ආයෙත් පෙන්නනවා තමා නැතයි කියලා හැඳින ගනිමි දික්තියක් උපදිනවා. තමා නො වූ මමම තමා හැඳින ගනිමි සත්‍ය වශයෙන් ස්ත්‍ර වශයෙන් දික්තියක් උපදිනවා. එහෙම නැත්නම් එයාට හිතෙනවා මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපරණ සුළුයි කියලා එයාට හිතෙනවා. එතකොට දික්ටි හයක් පෙන්නනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණනි මේ දික්ටි ගතිය, දික්ටි ග්‍රහණය, දික්ටි කාන්තාරය, දික්ටි විශූකය, දික්ටි සංගෝජනයයි කියලා කියනවා. මහණනි දික්ටි සංගෝජනයෙන් යුක්ත වූ සංයුක්ත වූ අශ්‍රුතවත් පුතග්ඥතෙමි ජාතින් ජරාවෙන් මරණින් සෝකින් වැළපීමෙන් කාය දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ, සීල දුකින් නොමිදේයි මම කියේ. මහන්නේ ආර්යයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ, ආර්ය ධර්මයේ මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නාසුළු, සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහි මොනවට හික්මුණු ශ්‍රුතවත් ආර්ය ශාවකතුමේ මෙනෙහි කළ යුතු ධර්ම දනි, මෙනෙහි නොකළ යුතු ධර්මයන් දනි. හෙත මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ, මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ. යම් ධර්ම මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරයි, යම් ධර්ම මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරයි. මාන්නේ යම්සේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි කිරීම නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්මය කවරද? මාන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රව උපදීද, උපන්නා වූ කාමාශ්‍රව වැඩේද, නූපන්නා වූ භවආශ්‍රය උපදීද, උපන්නා වූ භවආශ්‍රය වැඩේද, නූපන්නා වූ අවිද්‍යාශ්‍රව උපදීද, උපන්නා වූ අවිද්‍යාශ්‍රව වැඩේද? මෝහෝනායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතුය ධර්මයෝය. මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතුය ධර්මයෝ කවරද? මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රව නූපදීද, උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද, නූපන්නා වූ භවආශ්‍රය නූපදීද, උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීන වේද, රූපන්නා වූ අවිද්‍යාශ්‍රව නූපදීද, උපන්නා වූ අවිද්‍යාශ්‍රව ප්‍රහීන වේද? මොහුව නායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතුය ධර්මයෝ. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීම, මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම, නූපන්නාශ්‍රයොත් නූපදීද, උපන්නාශ්‍රයොත් ප්‍රහීන වේද? හේමී දුකයි නුවණින් මෙනෙහි කරයි, මේ දුක්ඛ සමුදයයි නුවණින් මෙනෙහි කරයි, මේ දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි, මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයයි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුන් සංගෝජනය ප්‍රහීන වෙති. මහන්නේ මොහු දර්ශනේ ප්‍රහීන කළ යුතු ආශ්‍රයයයි කියනු ලැබේ. එතකොට මේකේ ඉතුරු ටික බලන්න ඉස්සෙල්ලා අපි මේ ඩයග්‍රම්ස් වලට ගිහිල්ලා බලමු. අපි පළවෙනිම අග්‍රණීත බ්‍රහ්මලෝක රහතන් වහන්සේට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නාට, අපි එහෙමනම් දෙවෙනි සබ්බාසෝ සූත්‍ර ඩයග්‍රම්ස් දෙකේ දෙවෙනි ස්ලයිඩ් එකට යම්. එතකොට මේකේ අර කිව්වා එයාට දිට්ටින් හයක් ඇති වෙනවා කියලා. මෙනෙහි නකල යුතු ධර්මයන් මෙනෙහි කරලා එයාට ඇති වෙන්නා වූ දිට්ටින්. එතකොට මේක මුලින්ම ඇති වෙන එක පළවෙනි එක තමයි අත්තිමේ අත්තා. අන්න ඒ වෙලාවේදී වේදනාව කියන එක තමා කියලා එයා ගන්නවා. ඊළඟට වේදනාව නැතුණාම එයාට හිතෙනවා තමා නැති කියලා. අන්න ඒක තමයි නත්ති මේ අත්තා. වේදනාව නැති වෙනකොටම මමත් ඉවරයි. ඒක හරියට අර සර්ෆ් බෝඩ් එකේ නැග්ගා වේදනාවක් ඇතු හිටියා කඩාගෙන වැටිච්ච ගමන් දැන් මමත් ඉවරයි කියලා යගේ තියෙනවා. ඊළඟට තියෙනවා අත්තනාව අත්තානම් සංජනාති කියලා. එතකොට ඒ අවස්ථාවේදී මෙන්න මේ රූපයයි වේදනාවයි කියන දෙකම අත්තා කියලා ගන්න. හතරේට පෙන්නනවා අත්තනා වා අනත්තාන කියලා. එතකොට ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා මේ රූපය කියන එක තමා කියලා ගන්නවා. හැබැයි වේදනාව තමා නෙමෙයි. ඒතර වේදනාවයි තියෙන්නේ මනසට නේද? මනසේ කොටස අයින් කළා. රූප කොටස තියෙනවා. ඔය හතර නිධානය තලේ ඉන්න අසංඛ්‍ය සත්‍යය. ඒගොල්ලන්ගේ මනස කියන එක සප්‍රෙස් කළා. බොඩි එක විතරයි තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ එකක් තමයි මේ පෙන්වන්නේ. ඒ වගේ දික්තියකට ගිහිල්ලා. ඊළඟට මේ පස්වෙනියට පෙන්නනවා අනත්තාව අත්තානම් කියලා. එතකොට අන්නේ අවස්ථාවේදී මේ රූපය කියන එක එයා ගන්නවා මම මගේ නෙමෙයි. හැබැයි වේදනාව අත්තා. මතකද අපි අඹගෙඩියේ කතාව? අඹගෙඩියක් සල්ලි දීලා අරගත්තා. කුණු කෑල්ල කපලා දැම්ම කෑවහම රසයක් ඇති වුණා. ඒක නිසා අත්තා. හැබැයි අඹගෙඩිය අයිති නෑ. ඒක අනත්තා. එතකොට අන්නේ අවස්ථාව තමයි මේ පෙන්නන්නේ. ඊළඟට එයා කල්පනා කරනවා මේ වචන ප්‍රකාශ කරන විදිහ මම නිත්‍යයි සදාකාලිකයි නොපෙරෙන සුරුයි කියලා එයා කල්පනා කරනවා. එතකොට ඒක අර සර්ෆ් බෝඩ් එකේ ඉන්න මිනිස්සයා එයා දන්නේ නැහැ අර හුලම්පාර මේ වැටිච්ච ගමන් මමත් ඉවරයි කඩාගෙන වැටෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් එයාට හිතෙනවා මේ මම ඉන්නේ මං විඳින්නේ ආදී වශයෙන් එයාට හැඟීමක් තියෙනවා. එතකොට එයා නිත්‍යයි කියලා අරගෙන තියෙනවා. දැන් ඔන්න දිට්ටි හයක් ඇති වුණා. එතකොට මේ දිට්ටි හය ඔය ඉදං සච්ඡාපි නිවේසකාය ග්‍රන්ථයේ අපි දන්නවා. ඒක පෙන්වන්න තියෙන්නේ මේ ඊළඟ ස්ලයිඩ් එකේ තමයි. ඒක පැහැදිලි වෙන්නේ ඕගලන්ට පේනවා. මෙතන තියෙනවා සතරාහාර දුක්ඛේ මනෝ සංචේතනාය විද්දන් ජාතියට රේඛාවක් තියෙනවා. අපි ඉගෙන ගත්ත මේ රේඛාවට වම් අත පැත්තෙන් තියෙන ධර්මයන් ලෝභය එහෙම නිරූපණය කරනවා. එතකොට අපි ආශ්‍රව පැහැදිලි කරලා පෙන්නවා. කාමාශ්‍රව කියලා කියන්නේ සුඛය ගත්තාම පසු සංඥාව කියලා නේද? එතකොට ඒ වගේ ඒවයි ලයින්ස් තියෙන පසු සංඥාව. ඒ වගේම ලයින් එකක් තමයි ඉදං සච්ඡා විනිවේස කාය ග්‍රන්ථේ ඉඳන් ප්‍රීහි විප්පයෝගයට යනවා කියන එක. එතකොට දැන් මෙතන මේක තමයි පැරලල් ලයින් එක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ප්‍රීහි විප්පයෝගී ඇති වෙච්ච ගමම්ම අපිට මේ ඒ කියන්නේ ඉදං සච්චයට යමක් ඇතුළු වෙච්ච කමම්ම ප්‍රීහි විප්පයෝගයට අපි එනවද? අරකට ආවා ඉදං සච්චයට ආවා ඔටෝමැටිකලි අපිට ඒක සිද්ධ වෙනවා. ඒකේ උත්තරය ඒක එහෙම නෙමෙයි කියන එකයි. ඒ කියන්නේ මේක පරාමාසයට ඇදුනට පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉදං සච්චයට ගිය පළියටම අපිට ප්‍රීහි විප්පයෝගය වෙන්නේ නැහැ. එතකොට මෙතන මේ පල්ලෙහාන් ලීලා තියෙනවා වත්තුම ස්ලයිඩ් එකේ 9 වෙනි එකේදී අපි බැලුවා මොකකටද අපි මිච්ඡා දිට්ටි උනේ කියලා. එදෙන්දි කිව්වා පදුට්ටමන සංකප්පේ නිතා ඇති වුණා වූ ඒ නිත්‍ය කියන කතාවම තමයි නිත්‍යභාවයෙන් තමයි හේතුවයි ප්‍රත්‍යයයි උනේ කියලා මිච්ඡා දිට්ටි ඇති වෙන්න අපි ඒක ඉගෙන ගත්තා. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා මේ විදිහට මිච්ඡා දිට්ටි ගිහිල්ලා තින් මේක මේ නිත්‍ය කතාවක් නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. අර පොඩ්ඩක් දුවපු ගමන් මම ඉන්නවා මං විඳිනවා ආදී වශයෙන් ඒ දිට්ටි ගොඩක් ඇති වෙලා තියෙනවා. එතකොට අපි බලමු එහෙනම් තුන්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා මේකේ මේ පෙන්වන්නේ ජරා ධර්මයේ කියන එක. ඒජින් ෆිනෝමිනා ජරා ධර්ම. ඕගලන්ට පේනවා ඒ මොකද්ද මේකේ අර්ථ දැක්වීම. මේ ජරා ධර්මයේ අර්ථ දැක්වීම තමයි රූපයයි රූපය නිසා මම පවතිනවා යන දිට්ඨිය විඳිලා. අන්න ඒක තමයි ජරා ධර්මයේ අර්ථ දැක්වීම. රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය විඳිලා. ඔගලන්ට පේනවා මෙතන තියෙනවා කොළපාටින් ලකුණු කළ පදුට්ට මන සංකප්පේ. මතකද අර විඥාන ධාරාව දෙකක් ගලවලා බැලුවා ගැලුවනම් අනනිත්‍යයි. එතකොට ඒක අපි දාලා තියෙන මේ කොළපාටේ. ඒ රේඛාවම දික් කරාම ඔගලන්ට පේනවා රතු පාටින් ජරාව කියන එක දාලා තියෙනවා. ඔන්න ඔය ලයින් එකට සාපේක්ෂව අපි ඇඳලා තියෙනවා මෙන්න මේ විඥානේ හට ගැනීම කියන එක ඇඳලා තියෙනවා. එතකොට මේ කොළපාටින්ම ලකුණු කළ තියෙන්නේ මේ උඩ කෑල්ලට සම්බන්ධයි මේ AB කියන එක. මේ රතු පාට දාලා තියෙන 100 එක සම්බන්ධයි මේ පල්ලෙහා කෑල්ලට. මේකෙන් පෙන්නන්නේ ඒවල ඉඳන් බීවලට ගියා කියන එක ජාතිය වශයෙන් සලකන්න ඕන. මේක හරියට මං කිව්වේ දැන් මට මම කැකිරි මාළුවක් කාලා තියෙනවා පොඩි කාලේ. දැන් මට කැකිරි මාළුවක් දීමුනහම යම්කිසි වේදනාවක් ඇති වෙනවද ඒක ඒ කියන්නේ. මම මේක දැකලා නිකන් ඉන්නේ නැහනේ. මම ගේනවා මගේ බෙස්ට් එක. මම පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද මගේ මාන්නේ නේ. මාන්නේත් එක තමයි නන්න B එක. මම B දැම්මේ නම් බෙස් කියන්න නෙමෙයි නමුත් ඒක හොඳට ගැලපෙනවා ඇතින්. තමන්ගේ හොඳ මේක එතෙන්ට ගෙනත් තියෙනවා. එතකොට A වල ඉඳන් B වලට ගියා කියන්නේ ඒ කියන්නේ ධාරාව ගැලුවා. ඒ කියන්නේ රන් රවුන් දෙකක් ගිහිල්ලානේ. මේ A කියන්නේ පළවෙනි රවුන්. අන්න මං කපාටම කැකිරි මාළුවක් කනවා. B කියන්නේ දෙවෙනි රවුන් මම ගේනවා. මම පොඩි කාලේ කාපු එක කියලා. A වල ඉඳන් B වලට ගියා කියලා කියන්නේ අන්න ඒක තමයි ජාතිය. එතකොට හට ගැනීම කියන එක. ඉතින් Tamanට එකපාරටම තේරෙන්නේ නැත්නම් දැන් බලන්න ඊට ඉස්සෙල්ලා මම වෙන මොකක් හරි එකක් අල්ලගෙන තිබුණේ නේද? දැන් මම වෙන එකක් අල්ලගත්තා. ජාතියක් කියන එක ඒකේ ඇති වුණා. එතකොට ওই පදුට්ටමන සංකප්පය අපි මේ කතා කරන්නේ. ධාරාව ගැලීමත් එක්ක. දැන් වතුර පාරක් නම් ඕක එක වෙලාවකට සමානව ගලනවා. ඕගොල්ලන්ගේ ගෙදරින් ටැප් එකේ වතුර එනවා. ඊයේ වගේම අද එනවා. ආයෙත් හිතන්න ඕකට තව එකක් වෙන්න පුළුවන්. වතුර අඩු වෙනවා. වතුර එන්නේ නැහැ ගෙදෙට්ට චික ටිකයි එන්නේ. එහෙම නැත්නම් වතුර වැඩි වෙනවා. ওই දෙකම දුකයි. වතුර අඩු වුණා කියලා කිව්වහම ඉතින් Tamanට තේරෙනවා ඉස්සර වාගේ මට හම්බ වෙන්නේ නැහනේ. වතුර වැඩි වුණා කියලා කියන්නේ මොකද්ද? ඕක එන්නේ රොඩුයි මඩ එදාට එන්නේ ගාම රොඩු මඩ නෙන්නේ නේද? වතුර වැඩියෙන් එනවා කියලා. එහෙනම් දෙකම දුකයි කියන එක පේන්නේ. එතකොට විඥාන ධාරාවේ යම්කිසි වෙනසක් දැන ගැනීමක් වෙනවද මේක දුකයි. අඩු වුණත් දුකයි වැඩි වුණත් දුකයි. එතකොට ඒක විඥාන කායය සටහන් වෙනවා කියලා රහතන් වහන්සේ පෙන්නනවා. ඊළඟට ගත්තාම මේ B වල ඉඳන් C වලට යනවා කියලා කිව්වහම ඒ කියන්නේ මේක මේ ජරාවට සම්බන්ධයි. අන්න ඒක තමයි ජරාව කියලා අපි ගන්න ඕනේ. ඒක තමයි ජරා ධර්ම. එතකොට මෙතන මේ රවුම් තුනක් මේ පෙන්නන්නේ. මේ A කියන්නේ පළවෙනි රවුම, B කියන්නේ දෙවෙනි රවුම, C කියන්නේ තුංගනි රවුම්. පේනද ඒ බෙල් ෂේප් කර්ව් එකක් හැටියට ඒක ඇති වෙන්නේ. විඥානීය කියන එක ධාරාවක්. මෙහෙම රැල්ලක් වගේ එක යන්නේ. එතකොට තුන කියන්නේ මොකද්ද? සුඛයි නේ. පෝතලී සූත්‍රයේ තුන කියන්නේ රවුම් තුන. ඒක සුඛයි කියන එකයි තියෙන්නේ. එතකොට අපි සුඛයයි කියලා අරගෙන තින්නේ මොකද්ද එන? ජරාවටපත් වෙන්නේ. ඇයි මේක ජරාවට යනවානේ? මේ තුනයි සුඛයි කියලා කියනකොට දැන් මේක ජරාවට ගිහින්. එතකොට මෙතන මේ වෙනස ඇතිවෙන වූ දෝමනස්සය කියන එක දැන් අපි දන්නව අරක සසඳලා බැලුවා ඉස්සෙල්ල එක වගේ නෙමෙයි දැන් එක මේ එතකොට ඒ නිසා ගැප් එකක් ඇති වුණා අන්න දෝමනස්සය අන්න ඒ දෝමනස්සය කියන එක අපේ සිතේ සටන් වෙනවා කියන එක තියෙනවා චිත්තේ සටන් වෙනවා කියලා අරක දුක්ඛේ විඥාන කාය සටහන් වෙනවා මේක චිත්තේ සටන් වෙනවා කියලා තියෙනවා ඉතින් මේක පෙන්වන්න පුළුවන් මේක මේ පල්ලෙහැන් ලීලා තියෙනවා මේ ඒ කියලා කියන්නේ සංකාරපච්චය විඥානං කියන එකයි මේ A කියලා කියන්නේ. එතකොට B කියන එක ගත්තාම විඥානපච්චය නාම රූපං. ඊළඟට C කියලා කිව්වහම නාම රූපච්චය සලායතනං කියන එකට තියෙනවා. ඉතින් ඒක නෙවෙන්නේ දැන් මේ දෙක කාලා බැලුවා මේකේ රස නැත්තම් ඉතින් ඒ පාර අපි ඒකට අර හදනවා සලායතනේ නේද? එක එක ආකාරයට තමන් කල්පනා කරගන්නක් තියෙනවා මම හොඳ එක්කෝ ඒ කෑම මාරු කරන්න හැඟීමක් තියෙනවා. ඇහැ පේන්නේ නැත්නම් එක්කෝ කණ්ණාඩිය පිහදා ගන්න හරි තියෙනවා නේද? සලායතනීය කියන එක අන්න ඒ විදිහට එනවා. වෙනතක් පැත්තකට කියන එක. එතකොට එහෙමනම් අපි මෙතනින් ඉගෙන ගත්ත මේ ජරා ධර්මය. මොකද්ද ජරා ධර්මය කියන්නේ? රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දික්තිය. දික්තියක් බිඳුනහම ජරාව. ඒක තමයි මතක තියාගන්න ඕන. එවන අපි බලමු ඊළඟට ඊළඟ ස්ලයිඩ් එක හතරවෙනි ස්ලයිඩ් එක මේකෙ පෙන්වන්නේ මේ ව්‍යාධි ධර්මයේ කියන එක. එතකොට මේ ව්‍යාධි ධර්මයේ ගත්තාම ඉතින් ඕගොල්ලන්ට මේක පුරුදුයි මෙතන මේ සුඛයි කියලා පරාමාස වෙලා තමයි මේ අත්තා කතාව ඇති වෙන්නේ නේද? නේද මතකද මෙතනින් සුඛයි කියලා එනවා මෙතනින් පදුට්ට මන සංකප්පේ එනවා. අපි අත්තා කතා කළානේ ඉස්සෙල්ල ස්ලයිඩ් එකේදී. මේ කලින් එතකොට මෙතන තියෙනවා පදුට්ට මන සංකප්පේ නිට්ටයයි කියන එක. මේක දැන් intentions of hate කියලා කිව්වහම ඉතින් හොඳට පේනවා අර කුකුල් පට්ටි කතාව වෙනවා. ඇයි ඉතින් කුකුළු මරන්නනේ යන්නේ ගොවියා නේද? එතකොට මෙතන නිත්‍යයි කියන කතාව ආවර්තනවා. ආපහු අපි මේ ලකුණු කරනවා 41 එහෙම අපි පල්ලෙහාට නිත්‍යයි කියලා මෙතෙන් ලකුණු කරනවා. ඉතින් මේකේ පෙන්වන්නේ මේ දෙකම එකයි. මේ මේකේ තියෙන නිත්‍ය කතාව මේකේ තියෙන නිත්‍ය. කොතන ලකුණු කරත් නිත්‍යයි කියන එක තියෙනවා. ඒ වගේම තමයි මේ දෙකයි හතරයි දෙකම සමාන. හතරේ තියෙන්නේ මොකද්ද? සුඛේ නේද? සුභේට නිත්‍යෙක් අහුගලාම සුඛයි කියලා කියනවා. එතකොට දැන් අපිට පේනවා ඒ කියන්නේ මෙතන පෙන්නන්නේ මේ සුභය ඇතුළු වුණා ඉදන් සත්‍යයට. මේක ඇතුළු වුණේ නැත්තම් අපිට මේ හතරක් නැහැ. එහෙමනම් පේනවා මේක නැත්තම් මේ හතරේ කතාව නැහැ. මේ දෙක අතර වෙනස තියෙන්නේ මොකද්ද? එක පුන පුනා ස්පර්ශ කරන්න පුළුවන්. අර කට්ලට් තියෙනවා. එක පාරක් කාලා ආව නිත්‍යයි කියලා ආපහු නැවත නැවතත් කට්ලට් තියෙනවා. කට්ලට් තියෙනවා. අන්න ඒ අර්ථයට. ඔය දෙක අතර වෙනසක තියෙන්නේ මේක පුන පුනා ස්පර්ශ කිරීම. එතකොට දැන් මේ අවස්ථාව වෙනකොට දැන් බලන්න මේ රවුම් වලින් ගත්තාම තුන්වෙනි රවුමි තුන්වෙනි ස්ටෙප් එක. එතකොට සුඛය කියන එක පරාමාසයට ඇතුල් වීමක් කියන එක තියෙනවා. තුන්වෙනි රවුමි තුන වුණාම සුඛයි නේද? එතකොට තුනේදි සුඛය කියන එක ආව. දැන් ඉතින් ඕක පරාමාසයට ඇදිලා යනවා. අපි හතර වෙනකොට අපි දන්නවා පරාමාසය ඇතුළට මාමා කියලා. එතකොට සුඛයේ පරාසමාස වෙනකොට අපිට ජරා ධර්මයේ සිද්ධ වෙලා තියෙනවා. නමුත් අන්න ඒක අපි අත්තා කියලා ගන්නවා. ජරා ධර්මයේ සිද්ධ වුණාට අපි අත්තා කියලා ගන්නවා. එතකොට යමක් අත්තා කියලා ගත්තා නම් ඔය පෙටකෝපදේශයේ පෙන්නනවා, ඔය සිංහල පොතේ පිටුව 36 ඒකේ පෙන්නනවා රොදං වදති අත්තතෝ කියලා. පළක් කියලාට කියනවා රොගං වදති අත්තතෝ කියලා. ඒ කියන්නේ මෙතන it is a sickness that it calls self. අත්තා කියලා ගන්න එකම රෝගයක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් මෙතනදී අපි මොකක් හරි සුඛය කියලා ගත්ත අත්තා වුණා නම් ඉතින් ඕකම තමයි රෝගී කියන එක තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ පෙන්වන්නේ මොකද්ද? මේ ව්‍යාධි ධර්මයේ කියලා කියන්නේ නිත්‍යයි කියන සංකල්පයේ බිඳිලා. ඒ තමන්ගේ යම්කිසි නිත්‍ය කියන සංකල්පයක් බිඳුණා නම් ව්‍යාධිය. දිට්ඨිය බිඳුණාම ජරාව. අන්න ඒ දෙක තමයි මතක තියාගන්න. එතකොට මේ තුන්වෙනි රාව මේ තුන් හයවෙනි ස්ටෙප් එක වෙනකොට අර ව්‍යාධි ධර්මයේ කියන එක අපිට සිද්ධ වෙලා තියෙනවා. හයේදි තියෙන අර දිට්ටි කතාවනේ. දිට්ටි අනුසයෙන් එන්නා වූ එක නේද? එතකොට අර රූපේට ඇඟිල්ල දික් කළා කියන එක. එතකොට ව්‍යාධි සිද්ධ වෙලා ඉවරයි. එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේදී අපිට පේනවා මේ තුන තුන කියන එක පරාමාසගත වුණා නම් ඊට පස්සේ තුන පහ වෙනකොට අපේ මෙතන දිට්ටිය විදිලා එතකොට පවතිනවා කියන සංකල්පය බෙදෙනවා. දිට්ටිය විදුනට පස්සේ වේදනාවත් එක්ක මේ කතා කරන්නේ. පවතිනවා කියන සංකල්පයන් හැම බෙදලා තියෙනවා කියන්නේ. එතකොට ඒක තමයි 3-6 රූපේ ව්‍යාධිය අපි මේ කියන්නේ. මොකද චිත්තයට බලපාන්නේ මොකක් මේ සංකල්පයන්නේ තමන්ගේ වේදනාවන් සම්බන්ධයෙන් තියෙන. එතකොට දැන් අපි හැමනම් ජරා ධර්මයක් ඉගෙන ගත්තා, ව්‍යාධි ධර්මයක් ඉගෙන ගත්තා. ජරා ධර්මයේ කියන්නේ දිට්ඨිය බිඳුනහම, ව්‍යාධි ධර්මයේ කියලා කියන්නේ සංකල්පය බිඳුනහම. එතකොට වර්ග දෙකක් එතන. එතකොට අපි හැමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු, පස්වෙනි ස්ලයිඩ් එකට. මේක පෙන්වන්නේ මේ මරණ ධර්මයේ කියලා. දැන් ඔය බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ ජාති ධම්මානම් භික්කවේ, ජරා ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති කියලා. අර යම් පිච්චන් අලබිතු තම්බි දුක්ඛේ කියන්නේ. මේක ගැඹුරට කියලා තියෙන බුදුහාමුදුරුවෝ. එතකොට දැන් මෙතන අපි මේ පෙන්වන්න හදන්නේ මේ මරණ ධර්මයේ, එහෙම නැත්නම් සංස්කාර දුක්ඛතාවයේ කියන්නේ. දැන් අපි දන්නවා 3-3 වෙනකොට රූපේ ජරා ධර්මයට යටත් වෙනවා. එතකොට ඒ වගේම තමයි 4-වෙනි රවුමේ 3-වෙනි එක වෙනකොට දැන් මේ වේදනාව කියන එකට ජරා ධර්මයට. කියන්නේ නිතරම හිතන්න 3-3 ස්ටෙප් එක කියන එක ජරා ධර්මයටයි වැටෙන්නේ. 6-වෙනි ස්ටෙප් එක කිව්වහම ව්‍යාධි ධර්මයට වැටෙන්නේ. එතකොට 3-3 ජරා ධර්මයට යටත් වුණා. එහෙමනම් 4-3 වල ඒ කියන්නේ රූපේ ජරාව, දැන් වේදනාවේ ජරාව. ඒ කියන්නේ අපි රෝගී බවට පත් වෙලා තියෙනවා 4-3 කියනකොට. ඒ කියන්නේ ව්‍යාධි. එතකොට ඉතින් ඒක නම් මෙතන යටින් ලියලා තියෙනවා මේ 4-3 ව්‍යාධි කියලා. දැන් මොකක් හරි එකක් ඕගොල්ලන්ගේ කැඩෙනවා gedara. දැන් ව්‍යාධි සහගත ස්වභාවය. මොකක් හරි එකක් කැඩුනහම ඕගොල්ලෝ නිකන් ඕක අල්ල දාලා පැත්තකට දානවා. නෑ. නිතරම හිතන්නේ මං හොඳ එකක් හදනවා කියලා. උදාහරණයක් වශයෙන් ඕගොල්ලන්ගේ උඩ තට්ටුවට යන ස්ටයා කේස් එක අර අත ගෑවිලා තීන්ත ටික ගිහිල්ලා නිකන් කැඩලා බිඳිලා වගේ ස්වභාවයට පත් වෙලා තියෙනවනේ. තමන් කල්පනා කරනවා මං මේකට හොඳ වැඩක් කරන්නකො හොඳ එකක් හදනවා කියලා. ඉතින් ඕකට සාම්පල් එකකුත් අපි ගන්නවා. අපි සාම්පල් එක ගන්න නිතරම මේ අපේ යාළුවන්ගේ එහෙලියන්ගේ ඥාතියන්ගේ අරගොල්ලා මේගොල්ලන්ගේ ඒවල් හැම ගෙදරටම ගිහිල්ලා බලන්න බෑනේ. ඕගොල්ලන් ස්ටේ ආගේ ඉස්සේ මට පෙන්නන්න කියලා නේ. අර ගෙදර තියෙන්නේ මෙහෙමනේ. මේ ගෙදර තියෙන්නේ මෙහෙමනේ. ඒක හරි නෑ. මේ ගෙදර තියෙන්නේ ඒකත් හරි නෑ. ඔහොම ගිහිල්ලා තමන් කල්පනා කරනවා මං හොඳ එකක් හදනවා. දැන් මෙයා දැකලා නෑ මේ රත්තරන් වලින් හදපු ස්ටේ ආගේ ඉස්සේ එකක් එහෙම. එයා හිතන මං කොහොමද මේ රත්තරන් දාලා හදුවද? අපේ සිතේ තියෙන හොඳ පර්ෆෙක්ට් එකක් හදනවා කියලායි තියෙන්නේ. එතකොට එහෙමනම් ඒ කියන්නේ තමන්ගේ දැන් තියෙන එක පලාස කරනවා, වෙන් කරනවා. ඒක වෙන් කරලා ඒ කියන්නේ හතර හතරේදී පලාස කරලා අපි තව එකක් අල්ල ගන්නවා. අන්න එහෙනම් හතර හතර කියන්නේ ජාතිය. හතර හතර තමයි සුඛේ පරාමාස වෙන්නේ. එතකොට හතර හතරේ තමයි ජාතිය. අර තියෙන එක පලාස කළා. මේ රස්සාවට වඩා අර රස්සා හොඳයි කියලා පලාස කරලා ඒ කරන්නේ. එතකොට වෙන් කරා නම් එහෙනම් තමන් අරකට එක්කනේ ඉන්නේ. එතකොට එතන ජාතිය කියන එක තියෙනවා. දැන් අපිට පේන පොඩි ප්‍රශ්නයක්. හතරේ තුන ව්‍යාධිය නම් හතරේ හතරේ ජාතිය වුණා නම් ඊට ඉස්සෙල්ලා අපි කොහේ හරි මැරිලා තියෙන්න ඕන. දැන් ඕක තේරුම් ගන්න නම් මෙන්න මේ බෙල් ෂේප් කර්ව් එකත් එක්ක බලන්න. බලන්න මෙතන රවුම් තුනයි. ABC නේද? හොඳ පීක් එකටම ගෙනාව. අන්න මැරිලා මෙතන ජරාවටපත් වුණා. දැන් හතරේ හතර වෙනකොට අපි ආපහු ඉපැද්දුවා නම් ජාතියක් ඇති කරා නම් ඊට ඉස්සෙල්ලා මම මැරිලා තියෙන්න ඕන. එහෙනම් කොහෙද මැරිලා තියෙන්නේ? ඒ ඉස්සල හතර දෙකේ මේ පල්ලෙහා තැනක අපි මැරලා තිනවා කියන අර්ථය තියෙනවා. අන්න ඒ ක්‍රමයට විතරයි ඔක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. මම හොඳ කැඩුනා නම් හොඳ එකක් හදනවා කියලා ගත්තා පලාස කරලා ඉවරලා අරකට ගියා. එහෙනම් මං වෙන රූපයකට ගියා. එතකොට මං එහෙමනම් වෙන රූපයකට ගිහිලා තියෙන්නේ හතරේ හතර. හතරේ හතරේදී ජාතිය ඇති වුණා නම් එහෙනම් හතර දෙකේදී මැරලා තියෙන්න ඕන. එතකොට දෙක කියන්නේ මොකද්ද? ස්ටෙප් එක දෙකයි කියන්නේ නිත්‍යයි. එතකොට එහෙනම් අපි නිත්‍යයි කියලා අරගෙන තියෙන විඥානීය මරණය නේද? ඔන්න ඕකයි අල්ල ගන්න ඕන. විඥානීය මරණය තමයි අපි මේ නිත්‍යයි කියලා කියන්නේ. සාමාන්‍ය මනුස්සයා නිත්‍යයි කියන්නේ විඥානීය මරණය. එතකොට ඊට පස්සේ අපිට දැන් අපි ඉගෙන ගත්තා මේ හතර දෙක. දැන් හතර තුන අපි දන්නවා වේදනාවේ ජරා ධර්ම. හතර හතර නැවත ඉපදීම. හතර හය වෙනකොට වේදනාවේ ව්‍යාධිය කියන එක ඇති වෙනවා. තුනේ හය ව්‍යාධිය කිව්වනේ. ඒ වගේම හතරේ හය ඒ වේදනාවේ ව්‍යාධිය කියන එක. මොකද අර දැන් තුනේ හයද කිව්වේ තුනේ පහ ආව අත්තා කියලා ගත්තා. දිට්ඨිය බිඳලා තමයි සංකල්පය කියන එක අපේ අපිට ආවේ. සංකල්පේ බිඳීම කියන එක ආවේ. එතකොට එහෙනම් මෙතෙන්දිත් හතරෙන් රවුමෙදිත් ඒ කතාවම තියෙනවා. එහෙමනම් මෙතෙන්දි තියෙනවා ඒ වේදනාවේ කියන එකේ ව්‍යාධිය සංකල්පයේ බිඳීම. ඒක අපි ලකුණු කරන්නේ හතරේ හය කියලා මෙතන අප්‍රියේ සම්පයෝගීය කියන එකට. එතකොට ඒ කියන්නේ එහෙමත් නැත්නම් කියනවා නම් වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන සංකල්පය බිඳිලා. රූපයයි රූපය නිසා මම පවතිනවා කියන ඒ දිට්ඨිය බිඳුනහම අපි දන්නවා ජරා ධර්මය නේද? දැන් මෙතන අපි කතා කරනවා වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන සංකල්පය බිඳිලා. සංකල්පය බිඳුනා නම් අන්න අපිට ව්‍යාධිය කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට වේදනාවේ ව්‍යාධිය අප්‍රිය සංපයෝගයේ වශයෙන් එකේ ලකුණු කරනවා. එතකොට ඊළඟට මෙතනින් තාම ඉවර නැහැ. දැන් මෙතන තියෙනවා දැන් හතරේ හතර වෙනකන් ගියා. මෙතනින් හතරේ හයට අපි ගියා. හතරේ පහකුත් තියෙනවනේ. ඒ හතරේ පහ තමයි යම්පිච්චන් නලබති තම්පි දුක්ඛය. එතකොට ඒක අපි පැහැදිලි කරනවා මේ ඊළඟ ස්ලයිඩ් එකේ 6 වෙනි ස්ලයිඩ් එකේ. මොකක්ද මේක පෙන්නන්නේ? ඕගොල්ලෝ දන්නවා තයෝධම්ම සූත්‍රයේ තියෙනවා අපි මොකක් හරි එකක් අත්තා කියලා ගත්තනම් ඒකෙන් ඇති වෙනවා 1.3 මොහය. අවිද්‍යාව කියන එක ඇති වෙනවා. අවිද්‍යා ආශ්‍රවය නේද? එතකොට දැන් මේ අත්තා කියන එක නේද පරාමාස කාය ග්‍රන්ථයේ ඔහොම ඇවිල්ලා අපේ එනවා ව්‍යාධිය දක්වා අපි දන්නවා සතර ආහාරයේ එනවා. එතකොට මේක හරියට අර බෝල කූඩුවක් වගේ. ඒ කියන්නේ මේ පැරලල් ලයින් දෙක බෝල කූඩුවේ තියෙන නේද? බෝල කූඩුවක් උඩ අහුලන්න පුළුවන්ද යටේක ඇකිලෙන්නේ නැතුව? අර උඩ තියෙන ලයින් එකට තියෙන එකම තමයි පල්ලෙහැකටත් තියෙන්නේ. මේ රෙදි දාන බෝල ගුඩුව තියෙන්නේ. දාලා මෙහෙම අකුලන්න පුළුවන්. මේ පැත්තට අකුලන්නත් පුළුවන්, මේ පැත්තට අකුලන්නත් පුළුවන්. එතකොට එහෙමනම් අපිට පේනවා මෙතන තියෙන එක මෙතෙන්ට ගියා කියලා කියන්නේ. එහෙනම් මෙතන තියෙනව මේ අත්තා කතාවම තමයි යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛයට ගිහින් තියෙන්නේ. එහෙනම් යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛය තුල අත්ත සංඥාව කියන එක ඇතුළත් වෙලා තියෙනවා. ඒක තමයි අපි පෙන්වන්නේ මේ හතර පහ කියලා. එතකොට ඊළඟට ආපහු වෙනවා හතරේ හත. හතරේ හත කියලා ගත්තාම ඒක ඇවිල්ලා ප්‍රිය විප්පයෝගේ. අපි ලකුණු කරන ප්‍රිය විප්පයෝගේ හැටියට. හත කියන්නේ නන්දිය නේ. ස්ටෙප් එක හත් වෙනි ස්ටෙප් එක කියන්නේ නන්දිය. එතකොට බබා වගේ රූපයෙන් වෙන් වුණා එවැනි රූපයකින් ඉන්න තියෙන කැමැත්ත. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මලා නන්දිය කියන්නේ මලාට පස්සේ ඉපදීමට තියෙන කැමැත්ත. ඊළඟට ගත්තාම මේ පහ තුන. පහ තුන කියන එක ගත්තාම ඒ සංඥාවේ ජරාව. සංඥාවේ ජරාව පහ තුනේ ලකුණු කරනකොට අර නිට්ටයයි කියලා ගත්ත සංඥාව අපිට වෙනස් වෙලා තියෙනවා. ඉතින් ওই වෙනකොට අර හතරේ හතේම වෙලානේ ප්‍රිය විප්‍රයෝගේ වෙලා. එතකොට එහෙනම් මම මොකක් හරි එකක් ප්‍රියයි කියලා කලින් ගත්ත එක වෙනස් වෙලා තමයි මට පහේ තුන කියන්නේ. එතකොට එහෙනම් මට පේනවා මේ සංඥාව මේ ජරාව කියනකොට නිට්ටයයි කිත් ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙන්න ඕන. කලින් නිට්ටයයි කියලා ගත්ත සංඥාව. ඉතින් මේක පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවා මුහුදේ වතුර රැළ වැටෙන හැටි. මුහුදේ එක රැල්ලක් ඇවිල්ලා වැටුනහම එතන වතුර කඳක් තියෙනවා නේ. අන්න බෙල් ෂේප් කර්ව් එක වාගේ මේක යනවා. දැන් මම පෙන්නන්නම් ඒ බෙල් ෂේප් එකත් එක්කම. දැන් හරියට වතුර පාර වැටෙනවා මෙතන මේ B කියන තැනට අපි හිතමු වැටෙනවා කියලා. දැන් මෙතන මෙහෙම කඳක් තියෙනවා. දැන් පේනවද මේ වතුර පාර මේ පැත්තේ කොටස A දින පැත්තේ කොටස මේ ස්ලයිඩ් 3 එකේ අපිට පේනවා මේ යන්නේ මේ පැත්තට. මෙතෙන්ට දැන් මේ වගේ ෂේප් එකක් තියෙනවා නම් වතුර වැටුනහම මේ වතුර ටික යන්නේ අනිත් පැත්තට. මේ වතුර ටික යන්නේ වෙරළ දිශාවට. දැන් මේ රැල්ල එන්නේ හිතන්න ඕගොල්ලෝ ඉන්නවා මේ දකුණු පැත්තේ වෙරළේ. මේක බිඳු නැයෙන් පස්සේ එක කොටසක් වෙරළ දිශාවට එනවා, එක කොටසක් යනවා අනිත් පැත්තට. ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. අන්න අපි හතරවෙනි රවුම එනකොට අපි ආව මෙන්න හොඳ තැනකට ආවා. ඒ කියන්නේ රූප, වේදනා, විරූප, සංඥා, චේතනා, අන්න විඥානයකින් දැනට ආවා. නිත්‍යයි ගියාගෙන ආවේ. ඕක එනවනම් ගැලුවනම් නිත්‍යයි. ඔන්න ආව නිත්‍ය පැත්තට ආවා. දැන් මොකද වෙන්නේ? මේ වතුර ටික බිඳලා වැටෙනකොට හිතන්න මේ ඒ කියන පැත්තටයි වැටුනේ. දැන් මේක යන්නේ වෙරළෙන් අනිත් පැත්තට. දැන් ආපෝ හැබැයි ගලනවනේ. ඩිරෙක්ෂන් එක රිවර්ස්. ආපෝ ගැලුවත් එයාට නිත්‍යයි. ඔන්න ඒ අර්ථයයි තියෙන්නේ. අර නිත්‍යයි කියන එකත් එක අනිත් පැත්තට දැන් ගලන්නේ. රිවර්ස් වුණත් නිත්‍යයි. කොහොම හරි දුවනෝ නම් විඥාන ධාරාවට. හරි. හැබැයි තේ ඒක තියෙනවා පොඩි ප්‍රශ්නයක්. එහෙම Tamanට දැනෙනකොට මේක දැන් මං ඉස්සෙල්ලා මේ පැත්තට හුලම් පාර එනකොට නිත්‍යයි කියනවා නම් මං අනිත් පැත්තට යනකොටත් නිත්‍යයි කියනවා නම් ඉතින් පේනවනේ පොඩි වෙනසක් තියෙනවායි කියලා නේද? ඉස්සර පපුවට වැදුනා නම් දැන් පපුවට නෙවෙයි වදින්නේ පිටිපස්සට හුලම් පාර. ඒතකොට ඒ වගේ අර්ථයක් තියෙනවා. එතකොට ඔන්න ඕක තමයි ওই පහ තුන කියන එකේදී සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට හතේ හත. හතේ හතල කියලා කිව්වහම උපායාසෙන්. ඉතින් අපි දන්නවා මේ මැරිච්ච මනුස්සයට දැඩි වෙහසක් තියෙනවා. අපි මතකද ක්‍රෝධෝපායාසයේ ලකුණු කරන්නේ අර දෙවෙනි පාරයි තුන්වෙනි පාරයි අතර නේද? එතකොට කෙස් කොහොම හරි ජීවත් වෙන්න හිටියත් පළතුරු කාලේ ජීවත් වෙලා ඉන්න හිටියත් මැරලා වැටෙනවා කියන එක එතන තියෙනවා. එතකොට ඔන්න ඔය කාරණා ටික, ඒ කියන්නේ ඉතින් ඔතන හතේ හත කියන්නේ සංස්කාරවල ජරාව. ඒක තමයි මේ කියන්නේ. හතේ හත කිව්වහම සංස්කාරවල ජරාව. දැන් එහෙමනම් අපි ඉගෙන ගත්ත මේ ජරා ධර්මයෙන්. ඉතින් ඕක කෙනෙක් ලකුණු කරගන්නවා නම් මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එකේම Tamanට ටිකක් සමරීක වාගේ බලන්න පුළුවන්. එතකොට දැන් බලන්න මෙතන මේ හතරේ දෙක කියන එක අපිට ලකුණු කරගන්න පුළුවන්. මෙතනම විඥානීය නිට්ටයභාවය තමයි මරණය වුනේ. හතරේ දෙක කියන්නේ මොකද්ද? විඥානයේ නිට්ටයභාවය. ඒක තමයි මරණය. ඊළඟට හතරේ තුන කියලා කියන්නේ මොකක්ද මේක? වේදනාවේ ජරාව නේද? ඒතර හතරේ තුන කියන්නේ වේදනාවේ ජරාව. ඉතින් මෙතන වරහණක් ඇතුලේ දාගන්න අමතක වෙන හින්දා දිට්ඨිය බිඳිලා කියලා. දිට්ඨිය බිඳීම නිසායි ජරාව කියන එක තියෙන්නේ. ඊළඟට අපි එනවා මේ හතරේ හය කියන එක. හතරේ හය කියලා කිව්වහම වේදනාවේ ව්‍යාධිය. එතකොට මෙතන යටින් ලියාගත්ත හැකි වේදනාවේ ව්‍යාධිය තමයි අපි මේ කතා කරන්නේ. වරහණක් ඇතුලේ දාගන්න පුළුවන් සංකල්පේ බිඳුනා කියලා. උඩ එකේ තියෙන්නේ දිට්ඨිය බිඳ, යට එකේ තියෙන්නේ සංකල්පේ බිඳිලා. වේදනාවේ ව්‍යාධිය කියන්නේ. හතරේ පහේ තියෙන්නේ මොකද්ද? අත්තායයි ගැනීම තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඊළඟට හතරේ හත, ඒකේ තියෙනවා ඉතින් අර බබා වගේ රූපයෙන් වෙන් වුණා. ඒ වගේ රූපයකින් ඉන්න කැමැත්ත කියන එක තියෙනවා මෙතන. මලාට පස්සේ ඉපදීමට තියෙන කැමැත්ත. ඊළඟට පහේ තුන. පහේ තුන කියලා කියන්නේ සංඥාවේ ජරාව නේද? ඉතින් එතන මතක තියාගන්න ඕන නිට්ටයයි ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. නිට්ටයයි කියන ගත්ත එක. ඉතින් ඒක තමයි අපි කිව්වේ. මතකද අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වා අර බෝලයක් වගේ එකක් තියෙනවා, ඒක උඩින් වතුර පාර ගියා විඥාණයට. දැන් ඒක රිවර්ස් වෙලා දැන් එනවා රිවර්ස් ඩිරෙක්ෂන් එකෙන්. ඉතින් එතන හරි ගැඹුරු අර්ථයක් තියෙනවා ඔය සක්කාය දිට්ඨිය. ඒක ඇති වෙන හැටි එතන ඒකේ පෙන්වනවා, අපි ඔක පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ හතරේ හතර කියන්නේ මේ තියෙන්නේ සංස්කාරවල නිත්‍යභාවය තමයි ජාතිය වෙලා තියෙන්නේ. සංස්කාරවල නිත්‍යභාවය නමයි ජාති. එතකොට හතේ හත කියන එක ගත්තාම උපායාස, ඒ කියන්නේ මැරිච්ච මනුස්සයට දැඩි වෙහසක් තියෙනවා කියලා. එතකොට මේ පස්වෙනි ස්ලයිඩ් එකේ නිකන් ස්කිප් කරන්න බෑ. මේක ඇත්තෙම කියනවා නම් අවබෝධ කරගත යුතු දෙයක්. අඩුම තරමින් මේ අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ කතාව. මේ හතර දෙකේ කියන එක. ඒක අවබෝධ කරගන්න නම් කොහොමද අපි පටන් ගන්නෙ? මේ හතරේ තුන කියන එක ව්‍යාධිය. එතකොට ඒ කියන්නේ අපි වේදනාව කියන එක ජරාවටපත් වෙලා. ස්ටයාකේස් එක දකින්නකොටම අරක නිකන් කෑලි ගැලවිලා වාගේ අන්න ව්‍යාධි සහගත ස්වභාවයක් Tamanට තියෙනවා. ඒ පාර Taman කල්පනා කරනවා මං හදනවා හොඳ එකක්. හොඳ බෙස්ට් එක හදන්න යන්නේ gold වලින් හදන්න වාගේ හැඟීමක් තියෙනවා. අන්න එතින්ද එහෙමනම් අපි මේ තියෙන එක පලාස කරනවා, පලාස කරලා රත්තරන් වලින් හදනවා වගේ කියලා Tamanට ගත්තා. ඔන්න හතරේ හතර එහෙනම් ජාතිය. ඉපදීම කියන එක කළා. පලාසෙන් තමයි තේරුම් ගන්න ඕනේ. පලාස කරා කියන්නේ වෙන් කරා. වෙන් කරයි කියන්නේ අනිත් එකකට ගියා. එතකොට එහෙමනම් හතරේ හතරේදි ජාතිය ඇති වුණා නම් මං ඒක ඉස්සෙල්ලා මැරලා තියෙන්න ඕන. ඒ කියන්නේ අර බෙල් ෂේප් කර්ව් එකට මනස යොමු කරනවා. මෙතන රවුන් තුනයි. දැන් ජරාවටපත් වෙලා තියෙන්නේ. ඒ වෙනම හතරේ හතරේදී ආපහු එකක් මං හැදුවා නම් එහෙනම් ඒක ඉස්සෙල්ලම මැරලා තියෙනවා. එහෙනම් හතරේ දෙක. ඉතින් දැන් Tamanට පේනවා මේ හතරේ දෙකයි කියන එක ගත්තාම එහෙමනම් අපි නිට්ටයයි දෙක කියන්නේ නිට්ටය. නිට්ටයයි කියලා අරන් තියෙන්නේ විඥානේ මරණය. විඥානේ මැරලා වැටෙනවා අපි ගන්නෝ ඒක නිට්ටයයි කියලා. අන්න ඒක තමයි හොඳට අවබෝධ කරගත යුතු දෙයක් එතන. ඒ ධර්මයේ කියන්නේ. ඒ වගේම තමයි වැදගත් දෙයක් තමයි මේ සංඥාවේ ජරාව කියන එක. ඉතින් අර බෙල් ෂේප් කර්ව් එකේ උඩ වතුර පාර වැටලා ඉන්නවා වගේ ගත්තාම නම් විඥාන ධාරාව ගියා, බිත්තිය වැදුණා අනිත් පැත්තට ආවා වගේ Tamanට පේනවා ඒක රිවර්ස් වෙලා ආවයි කියලා. එතකොට ඒක තේරුම් ගන්න අපහසු නම් ඉතින් බලන්න පහේ තුන වෙන්නේ ඉස්සෙල්ලා මේ දෙක වෙලානේ. හතරේ හය, හතරේ හත. එහෙමනම් මං යම්කිසි දෙයක් නිත්‍යයි කියලා ගත්තා නම් ඒ නිත්‍යයි කියලා ගත්ත දේවල් දැන් මට වෙනස් වෙලා. එයි මට ප්‍රිය විප්‍රයෝගේ වෙලානේ. අප්‍රිය සංපයෝගේ වෙලානේ. එතකොට අපිට පේනවා එහෙමනම් මේ සංඥාවේ ජරාව කියන එක. අඩු ගානේ ওই காரணා දෙකවත් හොඳට පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද එහෙමනම් අපි ඒක මතක තියාගෙන අපි ඊළඟට බලමු මේ ආශ්‍රවයි රවුණුයි අතර සම්බන්ධතාවය කියන එක. පස්සේ 6 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා දැන් අපි දන්නවා කාමාශ්‍රව කියලා කියන්නේ සුඛේ පසු සංඥාව නේද? සුඛේ පරාමාස උනේ හතර හතර හතර. එතකොට එහෙනම් කාමාශ්‍රවේ තියෙනවා හතරේ හතරේද? හතරෙන් රවුම හතරෙනි ස්ටෙප් එක. එතකොට දැන් භවාශ්‍රය කියන එකට ඇති වෙන්න නම් මේ අත්තා කියන එක ඇති වෙන්න ඕන. අත්තා වුණාට පස්සේ. එතකොට එහෙනම් අපිට පේනවා ඒක පස්වෙනි රවුමෙදි තමයි තියෙන්නේ. හතරේදී අරකා මේ වුණා ඊට පස්සේ පහේ පහනේ අපි දන්නේ නේද? අන්න ඒ වගේ පහේ පස්වෙනි රවුමෙදි තමයි අපිට මේ පස්වෙනි රවුමෙන් පස්සේ අත්තා කියන එක. පහේ පහ කිව්වම පහ පහ වෙලානේ. ඉතින් අපි ඒකේ කල්පනා කරනවා මේ විදිහට පවත් ගන්න උත්සාහ කරනවා. භවය කියන එකේ. ඊළඟට කල්පනා කරගෙන ගියාම කෙනෙකුට හිතෙනවා මේ රවුම් හතක් එහෙම ගියායින් පස්සේ ධම්ම මච්චරිය එහෙම තියෙනවා නම් එහෙමනම් මට මේ ditthi ආශ්‍රව වෙන්න පුළුවන් ඒ කියලා. නමුත් ඒක එහෙමම හරියන්නේ නැහැ. දැන් ධම්ම මච්චරිය එහෙනකොට හිතන්නකො මෙතඩ් එක කියලා. දැන් ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් මොනවා හරි සබ්ජෙක්ට් එකක් මෙඩිසින් හරි මොනවා හරි දන්නවා. ඔය දන්නවයි කියලා කොයි හරි ආයතනයට ගිහිල්ලා කියපු ගමන් මම දන්නවා කියලා මොකෝ ඒගොල්ලෝ රස්සාව දෙනවා නෑ. ඒගොල්ලොත් ඉන්ටර්වියු කරලා ප්‍රශ්න අහලා බලනවා මේ මනුස්සයාට මේ කියන එක පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සංස්කාරවලට ඒ ආයතනය විසින් අගයක් දෙන්න ඕන. අන්න ඒක සිද්ධ වෙන්නේ ඉතින් මේ අටවෙනි රවුමේදී. එතකොට අටවෙනි රවුමෙන් පස්සේ අපිට ditthi ආශ්‍රය කියන එක ඇති වෙනවා. අවිද්‍යා ආශ්‍රය ඇති වෙනි 10වෙනි රවුමෙන් පස්සේ. එතකොට ওই විදිහට තමයි මේ ආශ්‍රවයි මෙතන රවුණුයි අතර සම්බන්ධතාවය කියන එක. එතකොට අර ditthi ආශ්‍රවයට ආපු ඉවා ඉතින් ඉදන් සත්‍යයට ගිහිල්ලා යා ස්ටෑම්ප් එකක් එහෙම ගහලා අනිත් පැත්තට දාලා ඊට පස්සේ තමයි මේ 10 වෙනි රවුමෙන් පස්සේ තියෙන්නේ. එතකොට ඊළඟට අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ওই ආශ්‍රව අතර සම්බන්ධතාවය. එතකොට මේ ඩයග්‍රෑම් ඉතින් ඕගලන්ට පුරුදු ඩයග්‍රෑම් එකක් අපි මෙත්ත සූත්‍රය හැම කරනකොට කරලා තියෙනවා. මම කිව්වා මම පဋාණ පාළිය අභිධර්ම පිටකේ පဋාණ පාළිය 3 වෙනි පොත. කිසිම භාෂාවකට පරිවර්තනය කරලා නැති එකක් මේක පාලි භාෂාවෙන් විතරයි තියෙන්නේ. ඒකෙන් මම හොයාගත්තා ditthi ආශ්‍රයේ තියෙනවා නම් ඕගලන්ට අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා. අවිද්‍යා ආශ්‍රව තියෙනවා නම් ditthi ආශ්‍රව ඇති වෙනවා. ඒ කියන්නේ මේ රතු පාටින් ලකුණු කරලා තියෙන එක දෙපැත්තට යනවා. අවිද්‍යා ආශ්‍රව තියෙනවා නම් කාමාශ්‍රෝ කාමාශ්‍රෝ තියෙනවා නම් අවිද්‍යාශ්‍රෝ ඇති වෙනවා. ආපහු පේනවා ditthi ආශ්‍රය තියෙනවා නම් මේ කොළපාටින් ලකුණු කරනේම එක පැත්තකට යන්නේ. කාමාශ්‍රෝ ඇති වෙනවා. භවාශ්‍රය කියන එක තියෙනවා නම් තමන්ට අවිද්‍යාශ්‍රෝ කියන එක ඇති වෙනවා. එතකොට දැන් එහෙනම් අපි ඉගෙන ගත්ත මේ රවුණුයි ආශ්‍රයයි අතර සම්බන්ධතාවය ඉස්සෙල්ලා. දැන් පෙන්නනවා ආශ්‍රයයන් අතර තිබෙනා වූ සම්බන්ධතාවය. එහෙමනම් අපි ඒක දැන් මෙතන මේ තියෙන්නේ මේ සබ්බාසෝ සූත්‍රයේ තිබුණා වූ ditthi 6 තමයි මේ පෙන්නන්නේ. අර අයනිසෝ මනසිකාරය නිසා මේ ditthi 6. ওই ditthiන් ගිහිල්ලා තමයි අපේ ditthi ආශ්‍රයයන් වෙලා මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට අපි ඊළඟ 8 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ඔයගොල්ලෝ අපි ඉගෙනගෙන තියෙනවා මේ ආයතන භාවනාව දෙකේ ওই කාමච්ඡන්දය කියන එක. ඒකදී අපි ඉගෙන ගත්තා ඔය ඒරියා 1 ඒරියා 2 සමාන නැති කියලා. අපි දවස් 4 වැඩසටහනින් දැන් ඔක පෙන්වනවා. එතකොට ඔය ඒරියා දෙක සමාන වෙලා නැත්තේ මොකක් නිසාද? අර සරසංකප්ප ඒරියා එකයි අනිත් පැත්තේ තියෙන ඒරියා එකයි සමාන වෙලා නැත්තේ. මොකද ඒරියා 2 වලට සරසංකප්ප ඒරියා වලට යම් කිසි දෙයක් එකතු වෙලා තියෙන්න ඕන. මොනවද එකතු වෙලා තියෙන්නේ? ජරාව. එකක් තමයි මේ ජරාව කියන්නේ. අනිත් එක තමයි ගති ලක්ෂණ. එතකොට මේ ගති ලක්ෂණයන් කියන්නේ මොනවෙන්ද ඇති වෙලා තියෙන්නේ? ආතන් වහන්සේ පෙන්නන අනුසය වූ ධර්මය තමයි ගති ලක්ෂණය ඇති වෙලා තියෙන්නේ. අනුසය ධර්මය ඇති වෙන්නේ මොකක් නිසාද? ආශ්‍රයයන් නිසා. එතකොට දැන් එහෙනම් අපිට පේන අපේ මේ ප්‍රශ්නයට තුඩු දෙන්නා වූ ඒ අනුසය ඇති වෙන්නේ මේ ආශ්‍රයයන් නිසා. දැන් මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ මොකද්ද? ඔගොල්ලෝ දන්නා වූ ධර්මයක් තමයි මේ සුඛ සංඥාව කියන එකේ සුඛයි කියලා ගත්ත එකේ පසු සංඥාව තමයි කාමාශ්‍රය. අත්තා කියලා ගන්න එකේ පසු සංඥාව තමයි භවආශ්‍රය. නිත්‍යයි කියලා ගන්න එකේ පසු සංඥාව තමයි ditthi ආශ්‍රය කියන එක වෙනවා. ඒ වගේම මේ අත්තා කියලා ගත්තාම මේ ඉදන් සත්‍යයෙන් අනුමත කරා නම් ඉතින් අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙනවා. ඒ වගේම ඕගලන්ට පේනවා මෙතන මේ උපාදානයන් කියනවා එහෙම ලකුණු කරලා තියෙනවා සංස්කාර වලට ඇලීම කියන එක. දැන් මේ චේතනාවන් කියනවා ඇති වුණාට පස්සේ මෙතන උඩින් මේ දකුණු පැත්තේ යම්කිසි ධර්මයක් තියෙනවද? ඒ ධර්මය වම් පැත්තට එනවා. එහෙමනම් අපේ තිබෙන්නා වූ මේ කාමාශ්‍ර වලට දැන් අපි ඉස්සෙල්ලා බැලුවා මේ සම්බන්ධතාවය. එහෙමනම් කාමාශ්‍ර වලට දිට්ඨි ආශ්‍රයෙන් එකතු වෙනවා. මේ පැත්තෙන් ගත්තාම අවිද්‍ය ආශ්‍රයෙන් එකතු වෙනවා. භවාශ්‍රය යමක් තියෙනවද? ඒක අවිද්‍යාශ්‍රයට ගිහිල්ලා ඒක හරහා ආපහු මේකට එකතු වීමක් කියන එක තියෙනවා. එහෙමනම් මේ කාමාශ්‍රය එන්නෙන් අඩු වෙනවද වැඩි වෙනවද? දිට්ඨියාශ්‍රය වලින් අවිද්‍යාශ්‍රයෙන් එකතු වෙනකොට තව තවත් වැඩි වෙනවා කියන එක පේනවා. තණ්හාව නිසාම තමයි එකතු වෙන්නේ. අපි මේ සංස්කාර වලට ඇවිල්ලා තණ්හාව නිසාම මේක එකතු වෙනවා. දැන් එහෙමනම් අපි ඊළඟට බලමු 9 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. දැන් ඉතින් අපි බැලුවේ මෙච්චර වෙලා මේ රවුම් කරකෝ කරකෝ මේ ජරා වුණත් මොනවා වුණත් අපේ රවුම් නම් කරකේන. දිට්ටි බිඳිලා යනවා, සංකල්පයන් බිඳෙනවා, රවුම නම් අතර වෙන්නේ කරකෝන. කරකවන්න කරකවන්න තවත් කරප්ට් වෙනවා, එකතු වෙනවා කියන එක තේරෙනවා. ඉතින් මේකට විසඳුමක් තියෙන්න බෑ නේද? ඉතින් මේකම තමයි මේ භාවනාව. මෙතන ලීලක් තියෙනවා සබ්බාස්රෝ භාවනාව කියලා. අර ජරා ධර්මයේ පොඩ්ඩක් බලලා අර විඥාණී අපි කිව්වනේ විඥාණී මරණේ අපි නිත්‍යභාවයට ගන්න කියලා. ඒ ෆස්ට් වෙනි ස්ලයිඩ් එකේ ඒක බලලා දැන් ඕගොල්ලන්ගේ ප්‍රධාන භාවනාවට ඕගොල්ලෝ දැන් ඇවිල්ලා තියෙනවා. ඔය අපි සාකච්ඡා කරලා තියෙන ඔය කෝසජ්ජයේ ඇති නොවෙන්න නම් විරිය තුනක් භාවිතා කරන්න ඕනේ කියලා මේටි ඉස්සර ඔය මේ ඔය ධම්ම ටෝක්ස් වල එහෙම අපි ඕක කළා ගොඩාක්. ඒකෙදි පෙන්නන්නේ පළවෙනි එක තමයි මේ රූපයේ ස්පර්ශ නොවෙන්න විරියක් කියන එක දන්න ඕන. නැත්තම් රෝගී සංඥාව මගේ කියලා ගත්තා නම් ඉතින් මං කෝසජ්ජේ එහෙම ඇති වෙනවා. ඊළඟට ආපහු පෙන්වන දෙවෙනිට මේ සංඥාව මගේ නොවෙන්න විරියක්. තුන්වෙනිට පෙන්වනවා මේ සංස්කාරයන් කියනවා මගේ නොවෙන්න විරියක්. එතකොට ඕගොල්ලෝ දන්නවා දවස් හතරේ වැඩසටහනදී අපි බල්ලා තිනවා මෙන්න මේකේ මෙතන අපි ලකුණු කරනවා කාමච්ඡන්දී කියලා එහෙම නේද? එතකොට ওই කාමච්ඡන්ද රේඛාව දික් කළාම අපි ආවේ කොහටද? ජරාව කියන එකටයි. එහෙමනම් කාමච්ඡන්දය කියලා කියන්නේ මොකද්ද? දැන් අර ඒරියා වල වෙනස කියන එක තේරුණා. ඒ තේරුණාට පස්සේ අපිට පේනවා අපි කාමච්ඡන්දය කියලා කියන්නේ ජරාවට කැමැත්තයි කියන එකයි කියන්නේ. ජරා ධර්මයට කැමති නම් ඉතින් ඒකම තමයි මෝහය නේද? කැඩෙන්න ලී කෑල්ලක් ගන්නවා. මලකඩ කාපු යකඩ ඇණියක් ගන්නවා. නේද? වෙනවද? අපි ඒක අල්ල ගන්නවා. එතකොට ජරා වෙනවා කිය දැන දැන අපි මේක ගන්නවා. මොන මොඩකමක්ද කියලා හිතෙනවා නේද? එහෙමනම් මේ පළවෙනි විරිය මොකටද? ওই ජරාවන රූපය ස්පර්ශ නොවෙන්න. ඒක මට එපා. ඒක මං ස්පර්ශ වෙන්න දෙන්නේ නැහැ කියන එකට තමයි පළවෙනි විරිය කියන්නේ ගන්න. ඒක ස්පර්ශ වුණා නම් මං ඒක ගත්තා. ඊට පස්සේ ඉතින් මං කෝසජ්ජී ඇතිලා මට ඔක්කොම ප්‍රශ්න ඇති වෙනවා. එතකොට දැන් ඉතින් මෙතන ප්‍රශ්නයක් වෙනවා නේද? ඇයි මේ මල මුත්‍රා ගොඩක් අසූචි ගොඩක් ජරා දෙයක් ඇයි අපි ගන්නෙ? ඇයි අපි මෙච්චර මෝඩ වෙලා තියෙන්නේ? මම ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ඒරියා 1 වලින් ඒරියා 4 කියන එක හැදෙන. ඒරියා 4 එකේ බලන්න මේ සුඛය කියන එක පරාමාස වෙලා. ඒකෙන් අත්තා අන්න දික්ටි අනුසය ඇඟිල්ල දික් කළා කියන උන් ගණ්ඩෝක. ජරා වෙන රූපේ ගණ්ඩේ කියලා එයා කියනවා. එතකොට මේකේ වෙලා තියෙන්නේ මොකද්ද? මෙතෙන්දී අඳුනා දීපු මෙන්න මේ අත්තා කියන එක නිසා තමයි මේ රූපේ මගේ කියලා ගන්න උදව් උපකාර වෙලා තියෙන්නේ. රෝගී වෙච්ච, ජරා වෙච්ච රූපේ. මලකඩ කන එක. අසූචි කොට ගණ්ඩේ කියලා කියන්නේ මෙන්න මේ අත්තා තතාව නිසා. එතකොට මෙතෙන්දී කල්පනා කරන්න මේ අත්තා කියලා ගත්තේ මොකද්ද? මේ සුඛේ නේද? එතකොට මේ වේදනාව පරාමාස ගත වෙනකොට මේ වේදනාව ජරා ධර්මයට ලක් වෙලා 4-3 ජරා ධර්මයටපත් වෙලා. එහෙමනම් අපි මේ දෙවිනි පාර මේ අත්තා කියලා ගන්නකොට අපි කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරා ධර්මයට. දැන් පේනවද මෝඩකම තව තවත් වැඩි වෙන හැටි? මුලින් රූපේ ජරාවට කැමති වුණා. දැන් අපි වේදනාවේ ජරාවටත් කැමතියි. එතකොට එහෙමනම් මේ දෙවිනි විරිය මෙන්න මේ අත්ත සංඥාව කියන එක මගේ නොවෙන්න අත්ත සංඥාව මගේ කියලා ගත්තොත් තමයි මේ ප්‍රශ්නේ. අත්තා කියලා ගත්තනම් එහෙනම් කියනවා කසිකබල් රූපයක් මට ගන්නයි කියලා. මෙයා ඇඟිල්ල දික් කළා කියනවා. ඒක නිසායි අපිට අර දරා ගන්න බැරි අර අසුචි මලගුන්ත්‍රා ගොඩක් එකපාරටම මගේ කියලා ගන්න. දැන් ඊට පස්සේ අපි බලමු එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එක 10 වෙනි ස්ලයිඩ් එක. දැන් ওই ප්‍රශ්නේ උතනින් ඉවර නැහැ. තවත් ඔඩු දුවලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් ඒරියා 1 වලින් ඒරියා 6 හැදෙනවා කියලා අපි බලලා තියෙනවා. ඒරියා 1 ඉතින් ඔයගොල්ලෝ දන්නව අර වේදනාවත් එක්ක තිබෙනා වූ ගිද්දි ලෝභයත් එක්ක තියෙන ඒරියා එක නේද? එතකොට ඒරියා 6 කියලා කියන්නේ පරාමාස ඉදං සච්ච මෝහාගති මෙන්න මේ ට්‍රයැන්ගල් එක. ඒක තමයි ඒරියා 6 කියලා කියන්නේ. එතකොට මේ ඒරියා එකේ කොහොමද මේ ධර්මයේ ගලාගෙන යන්නේ? අන්න ඒක තමයි අපි බලන්නේ. දැන් අපි දන්නවා විඥාන පත්‍ය නාම රූපං කියලා. අර තුන්වෙනි රවු මෙහෙම ඇවිල්ලා නේද? එතකොට දැන් මෙතන මේකේ ගමන් කිරීම කියන එක තියෙනවා. දැන් මෙතනින් එන්නා වූ අගය මේ ලයින් 5 එක දිගේ ගමන් කරනවා. මේක හරියට නිකන් අපි හිතමු මේ පොඩියට වතුර පාරක් වාගේ එකක් එනවා. තුනියට අර උල්පතකින් වාගේ එකක් එනවා. මොකද්ද මේකෙන් ගලන්නේ? මේකෙන් ගලන්නේ ජරාවන රූපේ නිසා ඇති වුණු සංඥාගේ. ඉතින් කෙනෙකුට ඒක ලියා ගන්නත් පුළුවන්. මේ ලයින් 5 එකෙන් ගලන්නේ මොකද්ද? ජරාවන රූපේ නිසා ඇති වුණු සංඥාගේ. ඔක තුන්වෙනි රව මෙතන තියෙනවනේ නේද? ABC විඥාන පත්‍ය ඒ නාම රූපං කියලා අපි එතනින් ගන්නවා. එතකොට ඒ ජරාවන රූපේ නිසා ඇති වුණු ඒ සංඥාගයන් කියන ගන්නවා. එතකොට ඊට පස්සේ දැන් ඔය දැන් මේ අගේ අපි කිව්ව බොහොම දුර්වල අගයක් කියලා. මෙතන ලකුණු කරලා තියෙන උද්දච්චය. එතකොට මේ මෝහය නිසා ඇති වෙනා වූ දෙයක් මේ වෙන්න. එතකොට දැන් මේ මෝහය නිසා උද්දච්චය මගින් එම අගය පවත්වනවා. ඒක තමයි ලයින් 6 එක. එහෙමනම් මෙන්න මෙතන මේ ලයින් 6 එකේ ඔයගලන්ට ලියා ගන්න පුළුවන් මිච්ඡා දිට්ඨිය මගින් ඇති වුණු උද්දච්ච මානාගය කියලා. මිච්ඡා දිට්ඨිය මගින් ඇති වුණු උද්දච්ච මාන ආගේ තමයි ලයින් 6 එකේ ගමන් කරන්නේ. ඕකම තමයි කාමරාග අනුසය නේද? කාමරාග අනුසය රේඛා. දැන් මෙන්න මේ අගය දැන් අගයන් දෙකක් එක්කවෙලා දැන් වතුරු පාරේ ඉස්සරහට වල ටිකක් ලොකුයි. ඒ අගය මේ බයාගතිය දක්වා තල්ලු කරන්නේ මෙන්න මේ ලයින් 7 එකෙන් එන එක. ඒක එන්නේ පරාමාසයෙන්. එතකොට ඒ පෙර පරාමාසූ ධර්මියෝ ඒ කියන්නේ මොකද්ද? සුඛයි කියලා වරදවාගත්ත ධර්මයන් තමයි මේක අස්සෙන් ගන්නේ. ඉතින් දැන් මොකද වෙන්නේ? මෙතන මේ සංස්කාර, ඒ සංස්කාර වලින් නම් මේ ලයින් 8 අපි එනවා බයාගතිය දක්වා ගමන් කරනවා. දැන් ඉතින් වතුර පාර හොඳට ගලනවා. ඒ පාරවල තුනකින් එනවනේ. පොඩියට ආවා. අර ජරාව නාගයක්. උද්දච්චයෙන් කිව්වා ඔක හොඳයි කියලා. එතකොට මෝහයත් එක්ක මෙහෙන් ඉතින් මේක ඇතුලෙන් ඉතින් තණ්හාව නිසා තමයි මේ තුන තුන එකට වුණාම දැන් හොඳට වතුරු පාර කියන එක ගලනවා. එතකොට එහෙමනම් මේ වුණා නම් මේ විදිහට වුණා නම් ওই සංස්කාර නිසා අත්තා වෙනවා. මේක සිද්ධ වෙන්නේ 11 වෙනි රවුමෙන් පස්සේ. ඒ සංස්කාර නිසා අත්තා. ඒ නිසා මම ඉන්නවා. කුකුල් පට්ටිය නිසා මං ඉන්නවා. අන්න ඒ වගේ සංස්කාර නිසා අත්තා වීම කියන එක තියෙනවා. දැන් බලන්න අර ඒරියා 4 අත්තා කියලා ගත්තා. මෙතෙන්ට ඇති වෙන්නා ඕන එක නේද? මෙතන ඒරියා හෝල මේ කෙරෝල්නේ මේ පෙන්නන්නේ. මෙතන අත්තා කියලා ගන්න. මෙතන මේ අත්තා කියලා ගන්න දැන් උදව් වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන මේ සංස්කාර නිසා අත්තා වීම. එතකොට පේනවද අපිට අර මිනිස්සයාට කුකුල් පට්ටි දාගත්ත මිනිස්සයා ඒ මිනිස්සයාට හාමුදුරු බණ කිව්වයි කියලා අතහරින්න බෑ. ඇයි අර කුකුල් පට්ටි දාගත්ත ඒ සංස්කාරය අත්තා වෙලා තියෙන්නේ? ඒකෙන් තමයි මගේ ළමයා ඉන්ටර්නැෂනල් ස්කූල් එක යන්නේ, මම හොඳ මේ ගෙදරක ඉන්නේ, බෙන්ස් කාර් එක යන්නේ ඔක්කොම ටිකක්. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේක ෆ්ලෝ ඔන් ඉෆෙක්ට් එකක් තියෙනවා නේ. අර ජරාවන රූපය ගන්නයි කියලා කියනවා අත්තා. අත්ත සංඥාව. ඒ අත්ත සංඥාව ඇති කරගන්නේ මෙතන මේ සංස්කාරවල අත්තා නිසා. එතකොට දැන් තුන්වෙනි විරිය එහෙනම් මොකටද අපි භාවිතා කරන්නේ? සංස්කාර මගේ නොවෙන්නේ. සංස්කාර මගේ නොවුනා මගේ වුණා නම් අත්ත සංඥාවට එනවා, අත්ත සංඥාවෙන් කියන ජරාවෙන රූපේ මගෙන් ගන්නයි කියලා. එහෙමනම් විරිය තුන අපිට දැන් පැහැදිලි වෙනවා. සංස්කාර නිසා අත්ත නොඉන්න තමයි අපි මේ විරිය භාවිතා කරන්න කියලා. දැන් අපි එහෙමනම් ඒක තේරුම් අරගෙන අපි යමු. මෙතන හත්වෙනි ලයින් එකේ ඕක ලියාගත්තේ නැත්නම් ලියා ගන්න පුළුවන්. මෙතන කියන්නේ පෙර පරාමාසූ තණ්හාගේ තමයි මෙතනින් එන්නේ. හතේ ඉන්නේ මොකද්ද? පෙර පරාමාසූ තණ්හාගේ. මෙතන ලියාගත්තනේ අපි ජරාවන රූපේ නිසා ඇතුණු සංඥාගේ කියලා. මෙතනින් එනවා කිව්වා මිච්ඡාදිට්ඨිකාගේ. 6 7ට අපි ලියා ගන්න ඕනේ පෙර පරාමාසූ තණ්හාගේ කියන්නේ. දැන් අපි එහෙමනම් 11 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි දන්නවා මේ ඒරියා 4 වල අර වේදනාව පරාමාසගත වෙලා අත්තා කියලා ආවා නේද? එතකොට එහෙනම් මේ වේදනාවේ ජරා ධර්මයේ තමයි මගේ කියලා ගත්තේ. ඒක සුඛේ වශයෙන් අපි වරදවා වටහා ගැනීමක් කියන එක තියෙනවා. දැන් මෙතනින් ආවයින් පස්සේ මොකද වෙන්නේ? මේ සුඛේ පරාමාස වුණ අත්තා වුණ දැන් තියෙන දිට්ටි අනුසය. මේ ඇඟිල්ල දික් කළා පෙන්වන්නේ මොකද? රූපේට. රූපේට කියනවා දැන් සුඛයි කියලා. රූපේ සුඛයක් නැහනේ. රූපේ තියෙන්නේ බියුටි, සුබයි කියන එක. දැන් අපේ මනසෙන් දානවා ඒකට සුඛයි කියලා. හරි පිස්සුවක් නේ. රූපේ සුඛයි කියනවා. එතකොට ওই දික්ටි අනුසය මගින් ඒක රූපේට සුඛයි කියලා භාවිතා කරනවා කියන්නේ ඔන්න ඕක තමයි. රූපකායි අධිවචන සම්පස්සේ කියන්නේ. මහානිදාන සූත්‍රයේ පෙන්නනවානේ රූපකායි අධිවචන සම්පස්සේ කියලා. ඒක තමයි ඔය පෙන්නන්නේ රූපකායි අධිවචන සම්පස්සේ. ඒකිට මේක ලියලා තියෙනවා මේ වචනේ නම. එතකොට මේ වගේම මෙන්න මේ විදිහට ඕගලන්ට පේනවා මේ ඇඟිල්ල දික් කළ රූපේට කිව්වා. අන්න ඒ වගේ ඉන්ඩිකේෂන් එකක් ඒ අපිට ওই ඒරියා 6 වලත් තියෙනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා බලමු ඒරියා 6 එක. දැන් අපි එහෙනම් බලමු මේ ඒරියා 6 වල ධර්මයේ ගැලීමිත. ඒකට නම් අපිට ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකට යන්න වෙනවා. දැන් මෙතන ඕගොල්ලෝ දන්නවා මේ මෙතනදිත් තුන් ආකාරයකට ධර්මීය ගැලීමක් තියෙනවා. අතන ඉස්සෙල්ලා නම් ස්ට්‍රේට් ෆෝවර්ඩ් කෙලින් ඇඟිල්ල දික් කළ රූපයට කිව්වා. දැන් මෙතන නිකන් නෙමෙයි. මෙතනින් ඇති වෙනවා අපේ මේ උද්දච්චය නිසා ඇති වෙන අගය. මෙන්න මේක නිසා ඒ කාමරාග හරුසය හරහා ඇති වෙලා තමයි මේකෙන් අපිට පේනවා මේ ධාරාව ගැලීම කියන එක තියෙනවා. ඊළඟට ආපහු මෙතෙන්ට ආවනම් ඕගොල්ලෝ ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යෑම කියන එක තියෙනවා. අන්න එහෙමනම් අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට ගිහිල්ලා අපිට එතන තාපහ ධාරාව ගැලීම කියන එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ආපහු අපිට පේනවා ඔය අපි ලයින් 8 එක හරහා එනවනේ මෙතෙන්ට. කාරණා තුනයි. 6න් ආවා අවිද්‍යාශ්‍රයෙන් ගියා, දැන් යනවා ලයින් 8 එකේ ඔක්කොම ටික එක්කහුව වෙලා. ලයින් 8 එකේ මෙතෙන්ට ආව නම් මොකද වෙන්නේ? බයාගති දැන් යනවා අර 140 පාර දිට්ටි අනුසේ පාර නේද? මෙතනින් තියෙන මේ පැත්තේ වේදනාව මෙතනින් බයාගති දිට්ටි අනුසය ඒ පාර දිගේ යනවා. එතකොට ඒකේ දිගේ ගැලීම කියන එක තිද්ද වෙනවා. ඒක තමයි 140 පාර. දැන් එහෙනම් අපිට තවත් ප්‍රශ්නයක් පේනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? ඒකේ ප්‍රශ්නය තමයි දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකේ ටෙක්ස්ට් එක තියෙන හින්දා ඒ පැත්ත ඔයගලන්ට බලා ගන්නත් පුළුවන්. දැන් අපි දන්නවා රවුම් 8න් පස්සේ මොකද වෙන්නේ? අපි දැන් පේනවා අවිද්‍යාශ්‍රය ඉඳන් දිට්ඨි ආශ්‍රය. දැන් රවුම් 11ක් ගිහිල්ලානේ. එතකොට 8 වෙනි රවුම පෙන්නට පස්සේ දැන් එහෙමනම් අපිට පේනවා මේ දිට්ඨි ආශ්‍රව කතාව තියෙනවා. අවිද්‍යාශ්‍රය ඉඳන් දිට්ඨි ආශ්‍රයට එනවා කියන එක. දිට්ඨි ආශ්‍රයට ආව නම් දිට්ඨි සල්ලයට යනවා. දිට්ඨි සල්ලයට ආව නම් අපි සංඥාවල්ල ගන්නවා. සංඥාවල්ලගෙන කරකවනවා. දැන් 5-3 කියලා කියන්නේ මොකද්ද? 5-3 කියලා කිව්වහම අපි දන්නවා සංඥාවේ ජරා ධර්මයේ අපි ඉගෙන ගත්තානේ ඉස්සෙල්ලා. පස්සේනි ස්ලයිඩ් එකේද. වට 8ක් ගියාම මොකද වෙන්නේ? අපි රෝගී. බොජ්ජංගේදී ඉගෙන ගත්තා. වට 8 පැන්නා නම් අපිට තීන මිද්ද ස්වභාවය සිතටම ඇතුල් වෙලා තිනවා කියලා. එහෙමනම් දැන් අපිට පේනවා අපි මේ වෙනකොට අපි කැමති වෙලා තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරා ජරණයට විතරක් නෙමෙයි. සංඥාවේ ව්‍යාධියට. ඇයි මිද්දයි කියලා කියන්නේ? තීන මිද්ද. ඒකටත් අපි කැමති වෙලා තිනවා කියන එක පේනවා. දැන් පේනවද මේ එන්න එන්න මොනවටද අපි කැමති වෙන්නේ කියලා? රූපේ ජරාවට කැමති වුණා, වේදනාවේ ජරාවට කැමති වුණා නේද? ඉතින් අනං 7 7 වෙනකොට සංස්කාරයේ දරාවටත් කැමති වෙලා. එන්න එන්නම ගත්තාම රෝගී භාවය කියන ඒවට අපි කැමති වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අපි ලෙඩ වෙනවා කියන එක අහන්න දෙයක් ඇත්තේ නෑ. ඇයි මේවට ඔක්කොටම කැමති වෙලා නැති තියෙන්නේ? එතකොට අපි 12 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මේ 12 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනෝ දැන් අපි තේරුම් ගත්තා අවිද්‍යා ආශ්‍රෝ කියන එක නිකම්ම ඇති වුණා නෙමෙයි. මුලින්ම ඇති වුණේ කොහොමද? කාම ආශ්‍රෝ. 4 4 නේද? සුඛේ පරාමාස වෙනකොට ඔන්න ඔන්න 4 4ත් එක්ක ඇති වුණා. ඊට පස්සේ 5 වෙනි රෞමියෙන් පස්සේ භව ආශ්‍රෝ අත්තා කියලා ගත්තානේ. 8 වෙනි රෞමියෙන් පස්සේ අපිට ඇති වුණා දිට්ඨි ආශ්‍රෝ. ඊට පස්සේ අපි ගියා අවිද්‍යා ආශ්‍රෝ 10 වෙනි රෞමියෙන් පස්සේ ඇති වුණා. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් අර අපි පෙන්වන්නේ පල්ලෙහා ඩයග්‍රෑම් එක ගලනවා. අවිද්‍යා ආශ්‍රයෙන් දැන් කාම ආශ්‍රයට එකතු වෙනවා, දිට්ඨි ආශ්‍රයට එකතු වෙනවා. දැන් එහෙනම් හොඳට ධාරාව ගලනවා. ඒ කියන්නේ රෝධයක් නම් කැරකෙනවා. රෝධේ හොඳට කැරකෙනවා. කැරකෙන්නා වූ රෝධේ රහතන් වහන්සේ වෙන්නනවා තණ්හාව ලෙස දැකිය යුතුයි කියලා. කැරකෙන රෝධේ. එතකොට අවිද්‍යා ආශ්‍රය වීම කාම ආශ්‍රය වලින් සිදු වුණා. දැන් අවිද්‍යා ආශ්‍රය නිසා අපි දැකපු ගමන් සුබයි. ඕනම කුණු ගොඩක් සුබයි. මේක සිදු වුණාට පස්සේ කැරකෙන්නා වූ රෝධිය ගලන්නා වූ ධාරාව පැවැත්වීම කියන එක තමයි අපි මේ කාමාශ්‍රව සහ අනිත් ආශ්‍රව වලින් කරන්නේ. රෝධිය කැරකෙනවා. දැන් ඉතින් ටොපියක් කටේ දාගෙන හරි නේද මේකේ ඒ පැවැත්වීම කියන එක, ධාරාව පැවැත්වීම කියන එක කරනවා. ඉතින් මේක තේරුම් ගන්න ඕගොල්ලෝ කල්පනා කරන්න පුළුවන්, ඔය බයිසිකල් එකේ තියෙනවනේ මැද්දේ හබ් එකක් තියෙනවා. ස්පෝක්ස් වලින් හම් සම්බන්ධ වෙලා තියෙනවා රින් එකට නේද? හිතන්න බලන්න මේ ස්පෝක්ස් ටිකක් බුරුල් වෙලා පෙලක් පෙලක් ප්ලේ එකක් තියෙනවනේ නේද? එහෙමත් නැත්නම් හිතන්න බලන්න මේ මැද්දේ තියෙන හබ් එක වාගේ එක මෙතන හිතන්න මේක පාත්‍රයක් කියලා. ඊළඟට හිතන්න බලන්න මෙතන මේ තියෙන්නේ තටාකයක්. තටාකයේ මැද්දේ පාත්‍රයක් තියෙනවා. දැන් ඉතින් මිනිස්සේ මෙතන කෝට්ටක් දාලා කැරකෙවුවාම මොකද වෙන්නේ? මේක රවුමට වතුර යනවා නම් මේ පාත්‍රෙත් රවුමට කරගෙන පටන් ගන්නවා කියන එක තියෙනවා. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මෙතන තියෙන මේ සුඛේ මෙතන අත්තා කිව්වා නම් මෙතන ඉතින් පරාමාසය නේද? ඒක තමයි මෙතන තියෙන්නේ. එතකොට දැන් අපි ඉගෙන ගත්තා අර කාමාශ්‍රෝ ඉඳන් ඒ භවආශ්‍රෝ වලට කෙලින්ම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. දැන් ඒක හොඳට පැහැදිලි වෙනවා නේද? පැහැදිලි වුණා කියන්නේ මොකද්ද? මේක කරකවනකොට, රෝධිය කරගෙනකොට භවආශ්‍රය නිසා ඇතිවුණු සංඥා කොටස් අවිද්‍යාශ්‍රෝ කියන එකට එහෙම එකතු වෙනවා. ඒක තමයි මේක සිද්ධ වෙන්නේ. ඒකනේ අර භවආශ්‍රයෙන් අවිද්‍යාශ්‍රයට යනවා කියන එක විතරක් ඒකේ ලකුණු කරලා තිබුණේ. ග්‍රීන් ලයින් එකේ තිබුණේ එක පැත්තකට යන එක විතරයි. අර කැරකවීමෙන් තමයි තියෙන්නේ. එතකොට දැන් මේක කල්පනා කරන්න පුළුවන් මේ පල්ලෙය අපි මේ පැත්තෙන් තල්ලු කරනවා, උඩින් අදිනවා. ලෝභය නිසා උඩින් අදිනවා, පල්ලෙයෙන් තල්ලු කරනවා. ඒ කියන්නේ අවිද්‍යාශ්‍රයෙන් ඉඳන් කාමාශ්‍රය දක්වා ගමන් කරනවා. එහෙම තේරෙන්නේ නැත්තම් හිතන්න බලන්න බයිසිකල් එකේ අර කේස් එක තියෙනවා රෝදේ. එතකොට කේස් එකයි රෝදේ අතරට උඩින් මනුස්සෙ වතුර දානවා. දැම්මම කේස් එකත් එක්ක මේක ගිහිල්ලා මොකද වෙන්නේ? රෝදේ කැරකෙනවා. පෝස් එක ඇල්ලුවාන රෝදේ කැරකෙනවා. ඉතින් පල්ලෙහායෙන් ගත්තාම දැන් වතුර පිරිලා ඒ වතුරත් යන්නේ රාපු රවුමටමනේ. කේස් එකේ රවුමටනේ යන්නේ. ආන්න එහෙනම් අවිද්‍යාශ්‍රයෙන් ඉඳන් කාමාශ්‍රයට එනවා. දැන් ඉතින් හොඳට කැරකවීම කියන එක සිද්ධ වෙනවා. එතකොට ආශ්‍රව නැත්තම් මේ ධාරාව කියන එක ගලන්නේ. රෝධේ නතර වෙනවා කියන එක තියෙනවා. දැන් අපිට පේනවා අපි දෙවිනි පාර අපි කිව්වා අපි කැමතුණා කියලා ජරා වෙනපත් වෙන වේදනාවට. තුන්වෙනි පාර එනකොට අර සංස්කාරයන් මගේ කියලා ගන්නකොට ඕගොල්ලෝ දන්නවා 4 4 5 3 4 3 4 2 ඒව ඔක්කොම සිද්ධ වෙලා 5 3. ඒ කියන්නේ මොකද්ද? මුළු දුක්ඛ ස්කන්ධයටම තමයි අපි කැමතිලා තියෙන්නේ. සංඥාත් ජරා, වේදනාත් ජරා නේද, සංස්කාරත් ජරා, ඔක්කොම ජරාවල් වලට දැන් අපි කැමති වෙලා අර 4 4 කියනකොට. අර ඉතින් ඒ අර මාර පට්ටිය දාගත්ත මිනිස්සයා නම්, කුකුල් පට්ටිය දාගත්ත මිනිස්සයා නම් ඉතින් එහෙනම් අර කුකුල්ලන්ගේ පියාටුත් එනවා, ගඳත් ගන්නවා, බෙටිත් දානවා, ඒ ඔක්කොටම කැමති වෙලා අනේ නේ. මරණ්ඩත් කැමතිලා ඔක්කොටම කැමතිලා. අන්න ඒ වගේ තමයි. ඉතින් දැන් මේක කෙනෙකුට බලන්න පුළුවන්. ඕගොල්ලෝ හිතුවොත් මෙතන චේතනාවයි කියලා. මෙතන පරාමාසය නං උඩ චේතනාවනේ. මේ පැත්තේ අභිජ්ජා නේද? එතකොට අර ඕගලන්ට පේනවා අර විඥාණය කියන එක අර වේදනාවේ ඉඳන් අපි සම්බන්ධ වෙලා මෙහාට ඇවිල්ලා එතනින් මේ පැත්තේ ඉඳන් සත්‍යයට යනවා කියන එකයි තියෙන්නේ. එතකොට මෙහෙන් එකක් දාම මෙහාට ඇද්දා. අන්න ඒ වගේ තමයි මේ පුලින් කියන එක නේ. රූපයත් එක්ක මිච්ඡාදිට්ඨික සංඥාව. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීම කියන එක මෙහාට එන්නේ. ඉතින් එතනින්ම තමයි අර චේතනා වෙලා යන්නේ නාම රූප හරහා. ඒතකොට දැන් මේකට විසඳුමක්වත් තියෙන්න බෑ. නේ. දැන් අපි තේරෙනවා අපි මේ විරියල් භාවනාවට ගන්න ওই විරිය තුන භාවිතා කරනවා කියන එක. ඉතින් ඔකට විසඳුමක්වත් කියන එක පෙන්නනවා සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ ආනන්ද හාමුදුරුවෝ තමයි පැහැදිලි කරන්නේ මේ පාරිශුද්ධ ප්‍රධානියංගයන් හතරක් තියෙනවා කියලා. ඒක පෙන්නනවා සීල පාරිශුද්ධ ප්‍රධානියංගේ, ඊළඟට චිත්ත පාරිශුද්ධ ප්‍රධානියංගේ, දිට්ටි පාරිශුද්ධ ප්‍රධානියංගේ, විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියංගේ කියලා ප්‍රධානියංගයන් හතරක් තියෙනවා කියලා. ඒක පැහැදිලි කරනවා නම් අපි ළඟ ඩයග්‍රෑම් එකක් මෙතන නැහැ. මේකේ පෙන්නනවා ඕගලන්ට මේ ඉදන් සච්චේ ඉඳන් රේඛාවක් තියෙනවා බයගතියට එන එක. මේ වගේම තව රේඛාවක් තියෙනවා මෙතනින් මේ බයගතිය ඉඳන් වේදනාවට එන එක. වේදනාව මේ පැත්තේ තියෙනවා. ආපහු තියෙනවා වේදනාවෙන් ඉඳන් උඩට චේතනාව දක්වා රේඛාව. ආපහු තියෙනවා චේතනාව ඉඳන් ඉදන් සච්චේට රේඛාවක්. මෙහෙම ඩයමන්ඩ් එකක් වගේ ඇදිලා තියෙනවා අලුව කෑල්ල වගේ. එතකොට මෙතෙන්දී අපි කරන්නේ මොකද්ද? මේ සීල පාරිශුද්ධ ප්‍රදානියංගයේ කියන එක භාවිතා කරනවා. පාණාතිපාත ආගේ සංස්කාරයන් මට එපා. අන්න ඒක ගලහම මෙතන ඉඳන් එන්නව මේක මානපාර කියලා කියනවා. මේ ලයින් 5යි ලයින් 8යි සම්බන්ධ වෙන ස්ලයිඩ් එකේ අන්න ඒකේ කතාව කියන එක ඉතින් තමන්ගේ කැපිලා යන. එතකොට මේකටම පැරලල් ෆෝස් එකක් තමයි තියෙන්නේ වේදනාවෙන් ඉඳන් චේතනාවට යන එක. මෙතනින් පල්ලෙහාට එනවා වේදනාවෙන් අපි චේතනාවට යනවා. දැන් එහෙනම් අන්න ඒකත් නවත්තා ගන්න ඕනේ. ඉතින් ඕක නවත්තනවා කියන එක හොඳට කල්පනා කරන්න අර සතරාහාර දුක්ඛේදී අපි තේරුම් ගත්තා විවේක දස්සේ පස්සේසු කියලා සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවේ සතරාහාරය පැහැදිලි කරනකොට පෙන්වන්නේ හතරවෙනි භාවනාවට. අර මිනිස්සේ දැකලා බොහොම සුඛයක් සොම්නසක් ඇති වෙනවනම් ඊළඟ පාර ඒ මිනිස්සයා දිහා බලනකොට ඒ මිනිස්සයා ඒ විදිහට ඉන්න ඕනේ. එයා ඉන්නේ නැහැ. එතකොට ඒ මනුස්සයා ජරාවට ගිහිල්ලා මගේ ඇහත් ජරාවට ගිහිල්ලා නම් මේ දෙක එකහව කරන්න බෑ නේද? තුනක් එකහව කරන්න පුළුවන්ද කියලා කතා කරන්නේ. කරන්න බැරි නම් මොකද්ද කරන්න තියෙන්නේ? එකම choice එක තියෙන්නේ විවිච්ඡේව කාමී විච්ඡා කුසලයේ ධම්මේ කියලා යන්නේ. එතකොට මෙතනින් මේක අතහැරියා. දැන් පේනවද අපේ මේ කියන කතාවත් එක්ක සම්බන්ධතාවය? මේ සංස්කාර අත්තා කියලා ගත්ත නිසා තමයි මං සංඥා අත්තා වෙන්නේ මෙතන. එතන සංඥාවේ අත්තා නිසා තමයි ජරාවෙන රූපේ මගේ කියලා ගන්නෙ. දැන් පෙන්වෙ මොකද්ද? විවේක දසී පස්සේ සූකුවි මට ඔක කරන්න බෑ. අන්න ඒක තීරුම් ගත්ත දැන් මොකද්ද choice එක? කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා මම ධානයන්ට යනවා. එහෙනම් දැන් පේනවද? එක පැත්තකින් ඉඳන් සච්චේ ඉඳන් පල්ලෙහාට බයගතිට එන එකයි වේදනාව ඉඳන් චේතනාවට යන එකයි. අන්න ඒ දෙක කැපුවා. මේක නිකන් හරියට මේ පාත්‍රේ කරකවන්න තියෙන කෑලි දෙකක් වගේ නේද? මේ පැත්තට එන එකත් කැපුවා, පල්ලෙහාට එන එකත්, උඩට යන චේතනාවට යන එකත් කැපුවා. දැන් තියෙන්නේ මොකක්ද? චේතනාවෙන් ඉඳන් ඉඳන් සත්‍යයට යන එක. එතකොට අන්න ඒක අපි භාවිතා කරනෝ දිට්ටි පාරිශුද්ධ ප්‍රදානියන්ගේ. එතකොට මෙතන සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් සංස්කාරයෙන් අයින් කරා. චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් චේතනාව දක්වා යන එක අයින් කරා. දැන් ඉතුරු වෙලා තියෙනෝ මේ පැත්තෙන් චේතනාවෙන් ඉඳන් ඉඳන් සත්‍යයට එන එක. අන්න ඒක දිට්ටි පාරිශුද්ධ ප්‍රජාංගේ. මේ මගේ කියලා අරගෙන නේ රෝගී සංඥාව මගේ කියලා. එහෙනම් මගේ කියලා ගන්නෙ නැහැ. දැන් මේ තුන් ධර්මයන්ගෙන් මම ලොක් කරාම මේක කරකෝන එක. දැන් මේ තුන කෝඩිනේට් කරනවා විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ. එතකොට මේ විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේ මෙතන තියෙනවනේ බයගති ඉඳන් වේදනාව දක්වා ඉන්නා උරේකාව නේද? එතකොට එයා අර කිව්ව පාරවල් තුන ඇවිල්ලා අලෝබදෝ සමූහ ප්‍රඥාවෙන් බැලුවාම පේනවා. අලෝබදෝ සමූහයේ තුනෙන්ම ඇවිල්ලා එහෙනම් මෙයා හෙල්ලෙන්නේ නැතුව ඒ විමුක්තිය භාවිතා කරලා මෙන්න මේක කරන්නේ නැහැ. එහෙමනම් පේනවද මේ මුළු ඩයමන්ඩ් එක වාගේ කැරකෙන්නා වූ එක? දැන් අන්න පාරිශුද්ධ ප්‍රදානියන්ගේ හතර භාවිතා කරලා තමන් ලොක් කරා. ඒක කැරකෙන්නේ නැතුව. කැරකෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ওই 10 වෙනි ස්ලයිඩ් එකේ තියෙන පාත්‍රයේ ඇතුලේ පාත්‍රයේ කැරකෙන්නේ නැහැ. මේ උඩෙන් කෝට්ට දාලා කැරකෙවුවා නම් තමයි මේක ඇතුලේ එක කැරකෙන්නේ. මේක වටේට තියනා වූ ධර්මයන් બ્લોක් කරාට පස්සේ කැරකෙන්නේ නැතුය. පාත්‍රේ කැරකෙන්නේ නැහැ කියන එක තියෙනවා. ඉතින් ඕකේ ගන්න තියෙන ඉතින් ආකාස සංඥායතනෙ වාගේ එකකට හරි කැමති වෙනවා නම් ඉතින් කල්පනා කරන්න අපි මරණයට කැමති වෙනවා කියලා. ඒ ඉහළ ධානයක්වත් අල්ලගෙන ඉන්න බෑ. එතකොට දැන් මේකේ භාවනාවට අපිට පේනවා භාවනාව මේකේ ලියලා තියෙනවා. මං කියවා ඉස්සෙල්ලාම මේ පස්වෙනි ස්ලයිඩ් එක කියන එක හොඳට පොඩ්ඩක් බලන්න. ඒකේ ඔක්කොම කාරණා නැතුණත් මේ හතරේ දෙකේ මරණය කියන එක බලන්නේ කියන එක කිව්වා. මතකයි නේ ඒක නේද? බෙල් ෂේප් කර්ව් එක ගිහිල්ලා මැරලා වැටෙන හැටි. ඒ කාරණාව බලලා ඉවරෙලා ඒකයි පහේ තුන ජරාව කියන එකත් පොඩ්ඩක් බලලා ඒකට නම් තියෙන 4 7 4 6 ගැන පොඩ්ඩක් කල්පනා කරන්න තියෙනවා. ඒක බලලා ඉවරලා ඊට පස්සේ භාවනාව මේකේ ලියලා තියෙනවා. සබ්බාසෝ භාවනා. රූපය මගේ නොවෙන්න මම විරියක් කියන එක භාවිතා කරන රූප ස්පර්ශ නොවෙන්න ජරා වෙන රූපය. ඇයි අපි කියවන්නේ මෙතන මේ කාමච්ඡන්දේ කියන්නේ ජරාවට ඇති කැමැත්ත. එතකොට මම මෝඩයා වෙලා මේ ජරාවට කැමති වෙලා. ඇයි මේ මල මුත්‍රා අසුචි ගොඩක් මලකට කන යකඩ එනියක් ඇයි මං ගන්නෙ? අන්න එතින්දී අපි තේරුම් ගත්තා මේ අත්තා. මොකද මේ සුඛය පරාමාස වෙලා ඒක නිසා මෙතන අත්තා කියන එක. දැන් ඒ පාර කල්පනා කරනවා මේ සුඛය පරාමාස වෙනකොට ඒ සුඛේ ජරාවටපත් වෙලා තියෙන්නේ. එහෙමනම් මෙතන අත්තා කියලා ගන්නකොට අපි ජරා ධර්මයටත් කැමති වෙලා, ඒ කියන්නේ වේදනාවේ ජරා ධර්මය. මේ අත්තා නිසා තමයි අර කබල් රූපයක් ගණ්ඩේ කියලා කියන්නේ. එතකොට දැන් මේ වෙනකොට පේනවා මේ රූපේ ජරාවටත් කැමතිලා වේදනාවේ ජරාවටත් දෙකටම කැමති වෙලා. ඊට පස්සේ ගත්තාම තුන්වෙනි ඊළඟ ස්ලයිඩ් එකේ එහෙම බැලුවාම අපි ඉගෙන ගත්තා මේ ඇයි මේ අත්තා කියලා ගන්න අත්ත සංඥාව ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ විඤ්ඤාණ ධාරාව මේ රොඩු මඩ පොඩි පොඩි දේවල් වලින් ගලලා ඒකෙන්ද රවුම් 11 වුණායින් පස්සේ සංස්කාර අත්තා වුණා. කුකුල් පට්ටිය දාගත්තා කියන එක නේද? අන්න ඒක අත්තා වුණාට පස්සේ ඊට පස්සේ කියනවා ඉතින් අත්ත සංඥාවට බලපෑම් කරනවා අත්තා කියලා ගන්න කියලා. එතකොට එහෙනම් මේ ෆ්ලෝන් එෆෙක්ට් එක. එතකොට මේ අවස්ථාවේදී මේ සංස්කාර අත්තා නොවෙන්න තමයි අපි භාවිතා කරන්නේ. එතකොට අපි මේ ධර්මීය ගලන ෆ්ලෝ එක පෙන්වුවේ මොකටද? මේක පෙන්වුවේ පළවෙනියෙන් මේ රූපයට සුඛයි කියලා කියනවා. මෙයා ඉන්නවනම් රූපය සුඛයි කියලා කියනවා. අනිත් එක්කෙනා මොකද කරන්නේ? අනිත් එක්කෙනා මෙන්න මේ ක්‍රියාවලිය කරන්න එයා උදව්පකාර කරනවා. දැන් බලන්න 8 වෙනි එකට අපි කිව්වේ ලයින් 8 වලින් ආවනම් කලින් බයගතිට ආවොන්න. ආපහු අත්තා. පේනවද? මේකම ගියා සුඛයි සුඛේ පරාමාසුන්න දැන් අත්තා. මේක හදනෝ. ඒ අත්තව හදනෝ. ඒ ලයින් 8 එකේ. ඒකට අමතරව අපි පෙන්නවා අවිද්‍යාශ්‍රව ඉඳන් කාමාශ්‍රයට එනවා. එතනින් ආවනම් ආවම මේ රූපයන් අල්ලනවනේ. රාගසල්ලේ හරහා. නේද? කාමාශ්‍රයෙන් රාගසල්ලේ, රාගසල්ලෙන් රූපේ. ඒක ගන්නවා කියන එක තියෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ වේදනාවට එන පාර දිගෙත් එනවා. 150 පාරෙත් ආනවා. එතෙන්ට ආවනම් ආපහු අත්තා. ඉතින් ඒ විතරක් නෙමෙයි නේද? ඊළඟට අපි පෙන්නවා අර මුලම කෑල්ල ඒ ලයින් 6 එකේ එන එකත් පෙන්වනවා. ලයින් 6 එකෙන් ඇවිල්ලා උද්දච්ච මානාගේ මේවා පවතිනවා. මේවා ගන්න. ඔය කියන්නේ බඩු විකුණන මිනිස්සුත් හොඳයි නෝන මේක ගන්න නේද? උද්දච්ච මානාගේ රෝගී සංඥාවක් අරගෙන දැන් ඉතින් කියනවා. එතකොට අන්න ඒ විදිහට මේ කාමරාගේ අනුසය හරහාම එළෙම කෙලින්ම ඇඟිල්ල දික් කළා යා පෙන්නනවා. අර අත්තා කියන කතාවට යන්නේ කියන අර්ථය. එතකොට මේක තේරුම් අරගෙන එහෙමනම් රූපේ ස්පර්ශ නොවෙන්න විරියක් ගන්න, සංඥාව මගේ නොවෙන්න විරියක් ගන්න, සංස්කාර මගේ නොවෙන්න විරියක් භාවිතා කරනවා. මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන මම මේක කළොත් මොකද වෙන්නේ? මේක කැරකෙනවා. කැරකිලා ආපහු ආශ්‍රයන්ට අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට යනවා විතරක් නෙමෙයි, මේක කැරකිලා මේ හැබ්බෙකුනොත් දැන් භවආශ්‍රය නිසාත් අවිද්‍යාශ්‍රයට එකතු වෙනවා. ඉතින් ආශ්‍රයන්ට එකතු වෙනවා නම් ඉතින් මේක නේද සිද්ධ වෙන්නේ? 8 වෙනි ස්ලයිඩ් එකේ තියෙන එකයි සිද්ධ වෙන්නේ. මේක පේනවද? වටේට ඉතින් යනවා. මෙච්චනේ සුඛයි කියාගෙන යනවා, අත්තා කියාගෙන යනවා, නිට්ටයයි කියාගෙන යනවා. මේකේ එලෝන් ද වේ ඔක්කොම දේවල්. දැන් අපි තේරුම් ගත්තා මේ ඔක්කොම මේ ජරා ධර්මයන් තියෙන්නේ. නමුත් අපි ඒ දාගෙන තියෙන්නේ මේව නිට්ටයයි. විඥාණී මෙරළ වැටෙනවා නිට්ටයයි. නේද? එතකොට ප්‍රශ්නේ පේනවා එහෙමනම්. ප්‍රශ්නේ දකින්න නැත්නම් විසඳුමක් නැහැ. විසුදු දැකපුවක් කෙනාට අන්තිම විසුදුටම යන්න පුළුවන්. අර පාරිශුද්ධ ප්‍රධානියන්ගේ ගිනිය භාවිතා කරනවා. දැන් අපි සබ්බාසව ඩයග්‍රම් සූත්‍ර තුන්වෙනි ඩයග්‍රම් සෙට් එකට ගියොත් අපි ඒකේ දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා පිරමිඩ් එකක් තියෙනවා කියලා. මේක උඩ තියෙන ධාතු. එතකොට පල්ලෙහා තියෙනවා අපි දැන් සාකච්ඡා කරපු අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, ditthiyaශ්‍රව කියලා. එතකොට ඒව අතර සම්බන්ධතාවයකුත් පෙන්වලා තියෙනවා. මේ පිරමිඩ් එකේ මැද්දේ තියෙනවා රතු පාට ට්‍රයැංගල් එකක්. ස්ලයිස් එකක් ගත්තාම නේද? ඒකේ ලකුණු කරලා තියෙනවා වේදනා, පරාමාස, කාය ග්‍රන්ථ, බයාගති කියලා. එතකොට මෙතන සම්බන්ධතාවයකුත් පේනවා. මේ සුඛ වේදනායි පසු සංඥාව තමයි කාමාශ්‍රය. එතකොට මේ දෙක එලයින් වෙනවා. ආභව පෙන්නනවා පරාමාස කාය ග්‍රන්ථි අපි දන්නවා ඒකේ පල්ලෙහැට තමයි ditthi ආශ්‍රවේ තියෙන්නේ. තුන්වෙනි පාර. ඒ වගේම තමයි මෙතන මේ බයාගතිය කියන එක ගත්තොත් ඕගොල්ලෝ දන්නවා. ඒ සංඥාවල් අල්ලගෙන ඉන්නවා කියන එක සංඥාවෙන් චේතනා, චේතනාවෙන් අත්තා. අත්තා කියන එකේ පසු සංඥාව තමයි අවිද්‍යා ආශ්‍රවය කියලා කියන්නේ. එතකොට එහෙනම් ඒකේ සම්බන්ධතාවය පේන උඩ තියෙන ධාතු කියන එක. එතකොට මේක තේරුම් ගන්න හොඳම දේ තමයි මේ රතු පාට ට්‍රයැංගල් එක ලකුණු කරගන්න ඕනේ මේක බ්ලැක් ට්‍රයැංගල් එක ඇතුලේ. එතකොට මෙතන මේ පැත්තෙන් එනවා වේදනාව. ඊට පස්සේ පරාමාසය එනවා මේ හරියට. මේක පොඩීනේ. බයාග තිනවා මේ පැත්තට. එතකොට මේක හිතන්න අර පාත්‍රේ මේ යට මේ රතු පාට එකෙන් තියෙන එක තමයි පාත්‍රේ. මේ වටේ තියෙන්නේ අර තටාකේ. කෝට්ට දාලා කරකවන තටාකේ. තටාකේ ඇතුලේ මෙන්න මේ පාත්‍රේ වගේ මේක තියෙනවා. එතකොට වතුර කරකෙව්වොත් මොකද වෙන්නේ? පාත්‍රේ කරකේනවා. ඊට පස්සේ අපි වතුර කරකවන එක අපි අතහරිනවා. කෝට්ට දාලා කරකවන්නේ නැහැ. දැන් පාත්‍රේ කරකේනවා. වතුර ක්ලොක් වයිස් කරකෙවි. කරකෝල අතහැරියා. දැන් ඔන්න මේ පාත්‍රේ පොඩ්ඩක් ඉස්සරහට ෆෝවර්ඩ් වෙලා ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ? මෙතන මේ බයාගතිය කියන දැන් මෙතන තිබුණා නම් බයාගති, බයාගති මේ පැත්තට ඇවිල්ලා. එතකොට ආන්න එතින්දී අපිට පේනවා අවිද්‍යාව තියෙන පස්සේ බයාගති, ශෝක, කාමාශ්‍රෝ ඉස්සරහට ගමන් කිරීමක් තියෙනවා. ඊළඟට ආපහු පේනවා මෙතන තිබුණේ වේදනාව. දැන් වේදනාවත් ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහෙනම් පේනවා වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. ඊළඟට ආපහු මෙතන මේ පරාමාසය දිට්ඨි ආශ්‍රවයෙන් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. පරාමාස අබිනිවේෂ අවිද්‍යා ආශ්‍රව. ආන්න ඒක තමයි මේ ලියලා තියෙන්නේ යටින්. ඒ කියන්නේ බයාගති, ශෝක, කාමාශ්‍රව. ආපහු තේනවා වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. ඊළඟට තියෙනවා පරාමාස අබිනිවේෂ අවිද්‍යාශ්‍රව. අර ඉස්සරහට ෆෝවර්ඩ් කරලා බලන්න ඕන. තටාකේ එහෙම තියෙද්දි තමන්ගේ හබ් එක විතරක් එනවා. ඉතින් මොකද්ද මේ පෙන්නලා දීලා තියෙන්නේ? මේක තමයි අපි අර ආනෙන්ජ සප්පාය සූත්‍රයේ ඉගෙන ගත්තා වූ එක. ඒ කියන්නේ ආනෙන්ජ සප්පාය සූත්‍රය අපි තේරුම් ගත්තා පෙර මෝහය. දැන් මේක ඉස්සරහට ගියා නම් පිටිපස්සේ තියෙන්නේ පෙර මෝහය. ඒකදී අපි ඉගෙන ගත්තනේ නේද පෙර මෝහය? ඒ රෝගී සංඥාව මගේ කියලා අරගෙන ඊට පස්සේ අපිට තියෙනවා මේ පානාතිපාතය කියලා ඉගෙන ගත්තේ. ඒක තමයි මේ පෙන්වන්නේ. මේක පොඩ්ඩක් ඉස්සරහට ගිය ගමු. ඊළඟට ආපහු දැන් ditthi ආශ්‍රවය කියලා කියන්නේ මොකද්ද? අර නිත්‍යයි කියන එකේ පසු සංඥාව. එතකොට අන්න එහෙමනම් අපිට පේනවා දැන් අවිද්‍යාව අදත්තා දානීය කරගෙන ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානීය කියන එක. එතකොට ඒ කාරණා තුන පරාමාස අබිනිවේෂ අවිද්‍යාශ්‍රව ආනෙන්ජ සප්පාය සූත්‍රයේ කතාවත් එක්ක මේක සම්බන්ධ වෙනවා. මේ කෑලි තුන තමයි ඒක කියලා තමන්ට. එතනින් බැලුවොත් එතනම ඕගලන්ට හොඳ ලස්සන භාවනාවක් තියෙනවා. ඒක තේරුම් ගන්නවා කියන එක. අරක තේරුම් ගත්ත මනුස්සයා සබ් මෙයා ආනෙන්ජ සප්පායේ තේරුම් ගත්ත මනුස්සයාට පේනවා මේ කියන්නේ මේකනේ කියන එක. දැන් මෙතන ඒ ආනෙන්ජ සප්පාය සූත්‍රය එකත් බොහොම ගැඹුරට තේරෙනවා. ඒ කියන්නේ මෙතන හරියට නිකන් මේ අර මුහුද යන වාහනේ බෝට්ටුවේ පෙති තුනක් තියෙනවානේ කැරකෙන නේද? ඒ පෙති තුනකින් මේක ප්‍රොෆයිල් වෙන්නේ ඉස්සරහට යන්නේ. ආන්නේ පෙති තුනනේ මේ අපි පෙන්වන්නේ. බයාගති, ශෝක, කාමාශ්‍රව එක පැත්තක්. ඊළඟට ආපහු වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව දෙවෙනි පැත්ත. එතකොට මේ පෙති දෙකෙම තුනෙම කරන්නේ මොකද්ද? මේ තුනෙම කරන්නේ අර පරාමාස කාය ග්‍රන්ථියේ තියෙන එක ඉදන් සත්‍යයට ඇදෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට ඒක හරියට නිකන් මේක මේ මේ පළවෙනි එකයි දෙකයි කියන්නේ ගත්තාම අර ඒ සුභයේ දෙකට කැඩුවා කිව්වේ මතකද? මිච්ඡා දික්ඨික සංඥාව නිසා එක කෑල්ලක් ආවා, ඊට පස්සේ නාමකාය පටික සම්පස්සයත් එක්ක මෙතෙන්ට ගිහිල්ලා අර කාමීසු දීපසරාගෝ කියලා එහෙම ලකුණු කරේ නේද? ඉතින් ඔන්න ඔය කෑලි දෙක තමයි මේ පෙන්වන්නේ. ඒ පෙති දෙක පළවෙනි පෙති දෙකයි කියන එක. හොඳට බලන්න පුළුවන් භාවනාවක් එතන. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකේ කරන්නේ මෙන්න මේ කාරණාවන් වෙන්වෙන් වශයෙන් අපි බලමු. එහෙමනම් අපි යමු තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ බයාගති ශෝක කාමාශ්‍රව කියන පෙත්ත. බයාගති ශෝක කාමාශ්‍රව. මෙතන ලකුණු කරලා තියෙනවා මේ ශෝකයෙන් පස්සේ අපි එනවා ජරාව කියන එකට. එතකොට මේ කාමාශ්‍රව කියලා කියන්නේ මොකද්ද? සුඛයි කියලා ගත්ත එකේ පසු සංඥාව. එතකොට මෙතන සුඛ නම් ඒකේ පසු සංඥාව. මේ පහ තුන සංඥාවේ ජරාව නේද? එතකොට එහෙමනම් අපිට පේනවා ඒ සංඥාවේ ජරාව ශෝකේ හරහා සිදුවිලා තියෙනවා. එහෙමනම් සුඛයි කියලා කියන්නේ මොකද්ද? සංඥාවේ ජරා ධර්මයට. අපි සුඛයි කියලා ගන්නේ සංඥාවේ ජරා ධර්මයට. මෙතන මේ සුඛයි කියන එකේ පසු එකනේ කාමාශ්‍රය. සුඛයි කියලා අරන් තියෙන සංඥාවේ ජරා ධර්ම. ඊළඟට ආපහු අපිට පේනවා මෙන්න මේ පල්ලෙහා ට්‍රයැන්ගල් එකක් තියෙනවා. ඒක පෙන්නනවා මේ සීලබ්බත උපාදානිය කියන එක නිරූපණය කරනවා. වේදනා දැන් අපි සුඛයි කියලා නරන් තියෙන්නේ. එතකොට ඇත්තම කියනවනම් ජරාව ධර්මයක් තියෙන්නේ. සංඥාවේ ජරා ධර්මය. එතකොට ඒක එකයි දෙකයි කියන එක ගත්තාම අන්න ඒකෙන් කියන්නේ වේදනා චේතනා චේතනා පරාමාස කියන ඒවා. ඒ දෙක මගින් සීලබ්බත උපාදානිය කියන එක නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් ඒ රේඛා දෙකෙන්. මේක නිසා මෙන්න මේ තුන්වෙනි රේඛාවේ යම් කිසි තුඩු දීමක් පැවතීමක් වෙනවද අන්න ඒක තමයි සීලබ්බත උපාදානිය. මේ එකයි දෙකයි නිසා තුනේ පැවතීමක් කියන එක තියෙනවා. ඉතින් මේ තුන්වෙනි රේඛාවේ පැවතීම කියන එක දිට්ඨි අනුසේ මෙතෙන්ට එනවනේ. දිට්ඨි අනුසේ ඒ දිට්ඨි අනුසේ මගින් තමයි වේදනාවල්ල මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත අර නිකාමය මානා කියන එක ඔය ලයින් 3 කියලත් නේද? එතකොට දැන් අපිට පේනවා මෙතන මේ අත්තා කියන එකේ පසු සංඥාව තමයි භවආශ්‍රය කියලා කියන්නේ. එතකොට මේ විදිහට භවආශ්‍රය වීම කියන එක අපිට පේනවා. ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරාව අපි සුඛයි කියලා ගත්තා නම් එහෙනම් ඉතින් අපිට පැහැදිලි දෝසාගතිය කියන එක. අයි සුඛයි කියලා අරන් තියෙන්නේ සංඥාවේ ජරාවක්. ඉතින් එහෙනම් ඉතින් මගේ සීයට තරහ යනවා කියන එක දෝෂයෙන් අගතිට යනවා කියන එක ඉතින් හොඳට පැහැදිලි. ජරා ධර්මයක් තමයි අරන් තියෙන්නේ කියන එක. එතකොට මෙතන අපි ඉගෙන ගත්තා සීලබ්බත උපාදානිය නිරූපණය කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඒ භවආශ්‍රවික අත්තා කියන එකේ පසු සංඥාව. ඉතින් මෙතන මේ වරහණක් ඇතුළේ දාලා තියෙන ඉතින් මේ සුඛයි කියලා කියන්නේ සාමාන්‍ය මනුස්සයා සුඛයි කියන්නේ මේ සංඥාවේ ජරාවටපත් වෙලා. අර ඒ පුද්ගලයාගේ ගිහිල්ලා ධාරාව ගිහිල්ලා බිඳිලා අනිත් පැත්තට යනවා. ඒ අවස්ථාවක් තමයි මෙයා මේ අරන් තියෙන්නේ. එතකොට ඊළඟට අපි බලමු හතරවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. දැන් එහෙනම් අපි මේ ෆෑන් එක වගේ කරකෙන එකේ ඊළඟ පෙත්ත බලනවා. වේදනා තණ්හා දිට්ඨියාශ්‍රව. දිට්ඨියාශ්‍රව කියලා කියන්නේ නිත්‍යයි කියන එකේ පසු සංඥාව. අන්න නිත්‍ය ඒකේ පසු සංඥාව තමයි මෙතන අපි දිට්ඨියාශ්‍රව කියලා ලකුණු කරන්නේ. එතකොට දැන් එහෙනම් පේනවා වේදනා තණ්හා පර්මනන්ට් කියන්නේ ඒකේ පසු සංඥාව තමයි දිට්ඨියාශ්‍රව. එහෙනම් අපිට මෙහෙනම් මෙහෙම ක්ලෝස් සර්කිට් එකක් වාගේ එකක් පේනවා. එතකොට මෙතන ලියලා තියෙනවා මේ පහ තුන කියලා කියන්නේ සංඥාවේ ජරාව, ඒ කියන්නේ සංස්කාරයන් නිත්‍යයි කියලා ගත්තා. දැන් හතරේ හත ක්‍රියේ විප්‍යෝගය වෙලා තියෙනවා. එහෙමනම් ඉතින් නිත්‍යයි කියන ගත්ත සංඥාව වෙනස් වුණා කියන එකේ එකක් අපි දන්නවා. එතකොට සංස්කාරයන් නිත්‍යයි කියලා මේ විදිහට ඇතුල් වෙනවා නම් සංස්කාර නිත්‍යයි කියලා පරාමාස ගත වුණාම පේනවද මේක නිකන් වහගෙන ගියා වගේ නේද? මෙතනින් වේදනා තණ්හා කියලා මේ විදිහට ක්ලෝස් වුණා. අන්න මේකට කියනවා මමින්කාර ඒරියා එක කියලා. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ පහ හතර වෙනකොට පරාමාස පහ පහ අත්ත කියලා රහතන් වහන්සේ ලකුණු කරනවා කියන එකත් දැන් ඒක සාධාරණයි ලස්සනයි කියලා තමයින්ට පේනවා. ඒ පහ තුනේ ඉඳන් පටන් ගත්තේ මෙතනදී. පහ තුන ඒ සංඥාවේ ජරාවල දැන් නිත්‍ය කතාවක් තියෙනවා. ඇති ඕක අර හොඳට පැහැදිලි වෙනවා අර වතුර පාර ගිහිල්ලා අනිත් පැත්තට ඇවිල්ලා ඉන්නා ඔය එකත් එක්ක බලන එක්කෙනාට. දැන් ඉතින් මේ රේඛාව දික් කරාම කොහාටද යන්නේ? මෙතන තියෙන නාම රූපේ නේද? ඒ කියන්නේ කාමරාග අනුසය. කාමරාග අනුසය මගින් සීලබ්බත උපාදානෙම තමයි තහවුරු කරන්නේ. ඒ අපි පෙන්වන්නේ වේදනාවේ ඉඳන් චේතනාව, චේතනා පරාමාසේ සීලබ්බත උපාදානෙ. එහෙනම් මෙතන මේකෙන් මගින් තහවුරු කරලා තියෙන්නේ සීලබ්බත උපාදානෙමයි. අපි අනාගත භවිය දැඩිව ගත්තා. මේ සංස්කාර මගිනුත් ඒක සනාථ කරනවා. ඔක ගත්ත එක හොඳයි කියලා කියනවා වගේ නේද? ඒකම තහවුරු කරනවා. එතකොට මෙතනදී අටවෙනි රවුමෙන් පස්සේ අපි දන්නවා ආපහු අර ආශ්‍රව අතර සම්බන්ධතාවය අපි දන්නවා. දිට්ටි ආශ්‍රව, 10වෙනි රවුමෙන් පස්සේ අවිද්‍ය ආශ්‍රව, 11වෙනි රවුමෙන් පස්සේ සංස්කාර නිසා අත්තා වුණා කියලා අපි දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. එහෙමනම් ඒකත් මතක තියාගෙන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ස්ලයිඩ් 5 එක. දැන් අපි මෙතන ලියාගත්තා මේ ලයින් 6 එකේ මිච්ඡා දිට්ඨිය මගින් ඇතිවන උද්දච්ච මානාගය තමයි මෙතන ගලන්නේ කියලා නේද? කලින් ලියාගත්තානේ. එතකොට දැන් මමංකාරය කියන එක දැන් හැදුනානේ. එතකොට මේ මමංකාරය කියන එක හැදුනේ මේක ක්ලෝස් වෙලා නිට්ටයයි කියලා ඇති වෙලා. එතකොට මමංකාරයට මොකද වෙන්නේ? මිච්ඡා දිට්ඨිය ආගියත් එකතු වුණායින් පස්සේ අපි ඔන්න අහංකාර වෙනවා. මමින්කාරය ඒකට මිච්ඡා දිට්ඨිය එක්ක වුණා. දැන් අහංකාරය මේක ලයින් 6 එකේ ඉන්නේ. මමින්කාරය කියන එක. මෙයා මිච්ඡා දිට්ඨිය ආගිය කියන එක. දැන් අහංකාර අත්තා කියන එක සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට ඒ වගේම අපිට පේනවා මේ පාරවල් වලින් තවත් පාරක් තියෙනවා. බයගති ඉඳන් ශෝකයට පැමිණීම විතරක් නෙමෙයි අපිට තවත් පාරක් තියෙනවා. මේ පරිදෝය ශෝක පාරකුත් තියෙනවා. ඒ කියන්නේ පරිදේවයේ ඉඳන් අපිට ව්‍යාධියට ඇවිල්ලා මෙතනින් ශෝකයට එනවා. ශෝකයට ඇවිල්ලා එහෙමනම් අපි ජරාවට කියන එකට එනවා. එතකොට එහෙමනම් දැන් අපිට තවත් දේවල් එකතු වෙනවා කියලා පේනවා. ඒ කියන්නේ මොකද්ද? මෙතන තියෙන පහතුන සංඥාවේ ජරාව. දැන් සංඥාවේ ජරාවට අමතරව අර ව්‍යාධි ශෝක ජරා කියලා ආවනම් එහෙනම් මෙතන තියෙන්නේ වේදනාවේ ජරාව නේද? පේනවද? සංඥාවේ ජරාවට දැන් වේදනාවේ ජරාවත් දැන් එකතු වෙලා. මේක ෆර්ම් කරලා නේද? වේදනාවේ ජරාවට වඩා මේ සංඥාවේ ජරාවට වඩා දැන් වේදනාවේ ජරාවත් මේකට ඇවිල්ලා තියෙනවා. මේක විතරක් නෙමෙයි. තවත් එනවා මිච්ඡා දිට්ඨිකාගේ. ලයින් 6 එක හරහා ඉන්නා වූ මිච්ඡා දිට්ඨිකාගේත් දැන් එනවා. ඒ කියන්නේ ලයින් 6 වලින් 8 එකට ඇවිල්ලා 8 එකෙන් පල්ලෙහා බයාගතියට ඇවිල්ලා බයාගතියෙන් ඒ ව්‍යාධි හරහා අපිට ඉන්නා වූ එකක් තියෙනවා. එහෙමනම් මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ දැන් මේකට මේ ජරාවට සංඥාවේ ජරාවට වේදනාවේ ජරාවත් එකතු වෙනවා. ඒකට අමතරව මිච්ඡා දිට්ඨිය කියන එකත් එකතු වෙනවා. මිච්ඡා දිට්ඨිය තියෙන්නේ මේ පවතිනවා කියන කතාවක් නෙනේ. දිට්ඨියක තියෙන්නේ ඒ පවතිනවා. නිට්ටයයිනේ මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය කියවම නිට්ටය කතාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ. දැන් ඒ අගයත් ඇවිල්ලා. දැන් එහෙමනම් සංඥාවේ ජරාව හරහා මිච්ඡා දිට්ඨිකගේ සුඛ යන මතයට එකතු වෙලා තියෙනවා. ඒක තමයි Tamanට තේරෙන්නේ. සුඛ යන මතයට එකතු වෙලා තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ ජීවත් වෙලා ඉන්න තරමට අපි කරප්ට් වෙනවා. ඇයි ඉතින් මෙතන තියෙන සංඥාවේ ජරාව, වේදනාවේ ජරාව, මිච්ඡා දිට්ඨිය දැන් ඉතින් සුඛ යන මතයට මේක මේවා පවතිනවා. සුඛය පවතිනවා කියන අදහස නෙතියෙන්නේ. එතකොට නමුත් පැවතීමක් නැහැ. පවතිනවායි කියලා යන අදහසක් තියෙනවා නමුත් පැවතීමක් නැහැ. අන්න ඒ අවස්ථාවට ආවයින් පස්සේ තමන් කල්පනා කරනවා මේ මම හදපු ගේ කැඩෙනවා නේද? අන්න ඒ වාගේ ඒ තමන්ගේ දිට්ඨිය බිඳිනවා. පරිදීවේ වෙනවා. දිට්ඨිය බිඳිනවනේ විශ්වාසය කැඩෙනවා. ඒක තමයි මම පැහැදිලි කරන්නේ මේ කම්පියුටර් ගත්තාම මේ ප්‍රෝග්‍රෑම් එකට ඕන එකක් ගත්තා එකක් දුන්නයි කෙනෙක් මාස 8කින් කැඩලා ගියා. ඒ පාර තව එක්කෙනෙක් කිව්වා හොඳ කම්පියුටර් එකක් ගමු මං අරන් දෙන්නම් කියලා. අර රිසර්ච් කරලා බලලා ගන්න පුළුවන් මේ ලයිට් වේට් තියෙන ඝනම කම්පියුටර් එක ගත්තා. මාස 5යි තිබුණේ. කැඩලා ගියා. ඒ කියන්නේ ගිහිල්ලා බැලුවාම අහලා ඒ මනුස්සයා කිව්වා සේල්ස්මන්ට ඔයා කියන කතාව හරි මේක මෙන්න මේ රටේ අරව හදන්නේ මෙන්න මෙතන හදන එකක් තියෙනවා ඒක ගන්න හොඳයි කැඩෙන්නේ නැහැ. මාස 5යි තිබුණේ. අලුත්ම කම්පියුටර් එක. ඒ පාර ඒක ගෙනිච්චාට පස්සේ ඉතින් ඒක රිටර්න් කරාම මාස භාගකින් පස්සේ දුන්න වෙන එකක් වෙන જાති එකක්. මාස 3ක් ගියේ නෑ HDMI පෝට් එක ගියා. මාස 5ක් යනකොට මේ මේකේ USB පෝට් එක ගියා. අපි එක ගහන්න බෑ. එතකොට දැන් Tamanට එනව නේද? මේ ලෝකේ සල්ලි දීලවත් Tamanට ඒ රිලයබල් එකක් ගන්න බෑයි කියලා. දැන් අපි ඒ තත්ත්වයට පත් වෙලා නේද තියෙන්නේ? දැන් ওই කම්පියුටර් එකේ කතාවෙන් මං කිව්වේ ඕනෝ භාණ්ඩයක් ගන්න. ඕනෝ භාණ්ඩයක දැන් ওই කතාව කියන එක එන්න එන්නම Tamanට පේනවා. ඉස්සර වාගේ පවතිනවා කියන කතාවක් නෑ. දැන් එහෙමනම් Tamanට පේනවා මට කැමති වුණත් යම් කිසි දෙයක් කරගන්න බෑ. ඒ කියන්නේ හොඳ භාණ්ඩයක් ගන්නවා කියලා කතාවක් නෑ. එහෙමනම් දිට්ටිය බෙදෙනවා. එන විශ්වාසය කඩ වෙනවා. ඒක ගියා කියන්නේ ඉතින් ඒක ලොකු දෙයක්. ඔය දිට්ටි බෙදෙනවා කියන ක්ලේස වැඩක් නෙමෙයි. ඒ කියන්නේ Tamanට මොකක් හරි එකක් ගන්න පුළුවන්කම තියෙනවා නම් විසඳුමක් කරන්න පුළුවන්කම තියෙනවා නම් හරි. නමුත් එහෙම නැහැ. ඒක හරියට කෙනෙක් අසනීප වෙලා ඉන්නවා. අසනීප වෙලා ඉන්නකොට එක එක જાති බේත් කරලා දැන් මේ මනුස්සයට බේත් බීලත් ඇති වෙලා එකකින්වත් හොඳ වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් ඇඳට වෙලා ඉන්නකොට අර මිනිස්සෙක් කියනවා මේ මේක බීලා බලන්න. මේ මිනිස්සයා ගැන විශ්වාසෙකුත් නැහැ රත දික් කළා ඒත් අරක ගන්නවා කියන එක තියෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි එකක එල්ලෙනවා. වේදනාවේ එල්ලෙනවා කියන එක තියෙනවා. දැන් අපිට පේනවා එහෙමනම් අපි මේ මිච්ඡා දිට්ඨියට මමංකාරයට මිච්ඡා දිට්ඨිය කහකොල තමයි අපි අහංකාරය හදාගත්තේ. ටිකකට ඉස්සෙල්ලා අපි කිව්වා නේද? අහංකාරය ඇති වුණා. දැන් දිට්ඨිය බිඳුනොත් ඉතින් මොකද වෙන්නේ? මමංකාරය අහංකාරය දෙන්න එකට ඉන්නේ නැති වෙනවා. මමංකාරයේ ධන මිච්ඡා දිට්ඨිය තමයි අනිත් පැත්තෙන් ඊක්වල් සයින් එක දාලා අහංකාරය කියලා ලිව්වා. මිච්ඡා දිට්ඨිය කඩලා අයින් කරපු ගමන් එහෙමනම් දැන් මමංකාරය අහංකාරය ජොයින් වෙන්නේ නැහැ. වෙන් වෙනවා. එතකොට අහංකාරයට පහර වැදුනායින් පස්සේ මොකද වෙන්නේ? මමංකාරය තනි වෙනවා. මමංකාරය තනි වෙනවා කියලා කියන්නේ ඉතින් දැන් එහෙනම් අපිට පේනවා මේ බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? ගිරිමානන්ද සූත්‍රයේ අනත්ත සංඥාය බුදුහාමුදුරුවෝ කිව්වා චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා. දැන් පැහැදිලි වෙනවා නේද? මේකේ වෙන මොකක්වත් නැහැ. මේ ස්පර්ශ කරාට ඇති වැඩක් නැහැ. නිකන් මමංකාරයක් විතරයි. ඒ කියන්නේ කවුරු බුදුහාමුදුරුවෝ සූත්‍රවල පෙන්නනවා මේ මිනිස්සෙක් හිතනවා මේ රූපය මමයි කියලා ගන්නවා. ඉතින් රූපය කඩාගෙන වැටිච්ච ගමන් මම නැති වුණා. වේදනාවමයි කියලා ගන්නවා. එතකොට වේදනාව නැති වෙච්ච ගමන් වේදනාවමයි කියලා ගත්ත මනුස්සයා කඩාගෙන වැටුණා. නේද? ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. එතකොට මෙතන මේ කතාවේ බුදුහාමුදුරුවෝ මෙතන පෙන්වුවේ කොහමද ඕක? රූපං චක්කුං අනත්තා, රූපං අනත්තා. සද්දේ ඇහැ කන නාසය දිව. මෙවන් ස්පර්ශ කරාට ඇති වැඩක් වෙන්නේ නෑ. නිකන් බොරුවට බොහෝ ස්පර්ශයක් විතරයි තියෙන්නේ. ඉතින් පාශ කරලා කරන්න පුළුවන්ද? ඒ කියන්නේ සංඥාව ජරා, වේදනාව ජරා නේද? දිට්ඨියත් බිඳිලා තියෙනවා. ඉතින් දිට්ඨිය බිඳිනා නම් අත්තත් බිඳිලා. එසේනම් ඇසේ ස්පර්ශය පමණයි. ඉතින් හොඳට අනත්ත ලක්ෂණිය කියන එක මෙතන මේ පොයින්ට් එක කල්පනා කරපු මනුස්සයට ඒක පේනවා. අරක උනේ මොකද්ද? මිච්ඡා දිට්ඨියයි මමංකාරය එක්කව කරලා අහංකාරය කියන එක අදන් ගත්තා. මිච්ඡා දිට්ඨිය කැඩලා ගිය ගමන් පවතින්නේ නැහැ කියලා එහෙනම් මේ දෙන්න වෙන් වුණා. අහංකාරය අයින් වුණා. අහංකාරය අයින් වෙච්ච ගමන් දැන් මමංකාරය විතරයි බොළුවට ඇහෙන ස්පර්ශයක් කණින් සද්දයක් ඔච්චර තමයි. වෙන මොකක්වත් නැහැ. කියන එක Tamanට පේනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මමංකාරයක් ගැන අපි කතා කරානේ නේද? එතකොට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඔගොල්ලෝ දන්නා ගාතාවක් නේද? නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්‍රහණි ඉච්ඡා සන්තයන මමත්තිමන්ති රූපේ විභූතේන පුසන්ති පස්සා කියන ගාතාව. එතකොට දැන් පරිග්‍රහය නිසා තමයි මේ මගේ කියලා මමංකාරයක් ඇස මගේ කන මගේ කකුල මගේ කියලා වැදෙන්නේ. පරිග්‍රහය නිසා මමංකාරය ඇති වුණා. තණ්හාව නිසා තමයි පරිග්‍රහය. වෙනවද? තණ්හාව නිසා තමයි පරිග්‍රහය. පරිග්‍රහය නිසා තමයි මමංකාරය. මගේ කියලා අත්තා කියන කතාවල් එහෙම ගන්න කියන එක. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මෙතන මේ වේදනාව නිසා තමයි මේ කතාව ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ වේදනාව තුළ මොනවද තියෙන්නේ? දැන් අපි කිව්වා නේද එකතු වෙන්නේ මොනවද කියලා? මේ සුඛයි කියන මේ අපි හිතා ගන්න වූ වේදනාව කියන එක ගත්තාම අපි පෙන්වන සංඥාවේ ජරාවට එකතු වුණා කියලා වේදනාවේ ජරාවත් මිච්ඡා දිට්ඨියත් ඒවන එකතු වෙයි කියලා කියන්නේ. ඒක එහෙමනේ අපි මේ සුඛයි කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා මේ සංඥාවේ ජරාව පවතිනවා කියන වේදනාව තුළ රූපේ ජරාවත් එම ජරාව නිසා ඇතිවුණු සංඥාවේ ජරාවත් පවතිනවා යන දිට්ඨිය මිදියාම නිසා ඇතිවුණු අවිශ්වාසයත් කියන එක මේ වේදනාව තුළ තියෙනවා. එකතු වෙලා රොඩු මඩ එකතු වුණා වගේ එකතු වෙලා තියෙනවා. ඉතින් ඔය නාම කායේ පටික සම්පස්සේ කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. නාම කායේ පටික සම්පස්සේ කියලා කියන එක ලකුණු කරන්නේ මෙන්න මේ නාම රූපේ ඉඳන් මෙන්න මේ රේඛාව තියෙනවානේ පහළට යන පරාමාස මෙන්න මෙතෙන්ට තමයි ඕක වැටෙන්නේ. නාම කායේ පටික සම්පස්සේ කියලා. නාම කායක කොහොමද පටිකයක් තියෙන්නේ? දැන් රූපේ ගැන ඕගලන්ට පේනවා අර අභිජ්ජා වුණ ලපයක් හොයාගත්ත දෝමනස්සේ. නාමකායක කොහොමද පටිගයක් කියන එක තියෙනවා. මොකද්ද නාමකායේ පටිගය කියන්නේ? නාමකායේ පටිගය කියලා කියන්නේ බ්‍රෝකන් වීවුස්. දිට්ඨිය බිඳුණා. ඇයි මේ වේදනාව තුළ තියෙන්නේ මේ කතාවල්නේ? අර සංඥාවේ ජරාව, රූපේ ජරාව. එතකොට පවතිනවා කියන දිට්ඨිය බිඳීම. අන්න දිට්ඨිය බිඳලා තමයි තියෙන්නේ. පේනවද දැන් අපි නාම රූපයන් භාවිතා කළා. වේදනාවන් සංඥාවන් භාවිතා කරලා තමයි අපි දිට්ටි හදාගත්තේ. ඒක දිට්ටියේ විදුනට පස්සේ බ්‍රෝකන් වියුස්. දැන් එහෙමනම් අන්න තියෙනවා නාමකායේ පටිගය කියන එක තියෙනවා. අර දිට්ටියේ විදීම නිසා. මේ පැත්තෙන් කැරකෙවීමේ මොකද්ද වෙන්නේ? දකුණු අත පැත්තෙන් අපිට පේනවා දකුණු අත පැත්තේ ට්‍රයැන්ගල් එකේ තියෙන්නේ සුභයි නිත්‍යයි නේද? ඕක එක්කහුවෙලානේ මෙතන සුඛයි කියලා කතාවල් එහෙම තියෙන්නේ. බොරුව නේද? එතකොට මේක ඒරියා 6 ඉඳ මේ පැත්තට අපි එනවා. එතකොට ගිද්දි ලෝභ ಜಾති වේදනා කියන එකට. එතකොට මෙතෙන්ට තමයි අර රූපකායේ අදිවචන සම්පස්සේ. රූපකායේ අදිවචන සම්පස්සේ. මොකද අපි මෙතනින් දික් කළා රූපේට සුඛයි කියලා කිව්වට ඒකේ නිරූපණය කරන්නේ මෙන්න මෙතන. රූපකායේ අදිවචන සම්පස්සේ අර සුඛයි කියලා කියනවා. එතකොට දැන් එහෙනම් අපිට පේනවා දකුණු ට්‍රයැන්ගල් එක හින්දා වන් ට්‍රයැන්ගල් එක මේ දෙක නිසා නාම රූපයන් කියන එක ඇති වෙනවා. එතකොට මේ වගේ උනායින් පස්සේ මේ ජරාවන් රූපයන් සුඛ වශයෙන් කියනවා. රූපේ මගේ කරගෙන අත්තා වෙලා. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් අර Tamanට පේනවා මේ මමින් කාර්යයත් එක්ක ඇති වුණා වූ ක්‍රියාවලි. ඒ අන්තිමට මේකේ තියෙන එකකින් කිසිම දෙයක් නැහැ. මුසාවක් විතරයි මෙතන තියෙන්නේ. එතකොට මේ අර්ථය තේරුම් අරගෙන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. අටවෙනි ස්ලයිඩ් එක. එතකොට අපි දන්නවා සම්මා දිට්ඨිය කියන එක තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. සම්මා දිට්ඨියෙන් සම්මා සතිය කියන එක ඇති වෙනවා. එතකොට මේ සම්මා සතිය තමයි අපි මේ පෙන්වන්නේ. මතකද අපි පෙන්වුවා මුළු සතර සතිපට්ඨානෙම කාරණා තුනකින් පැහැදිලි කරන්න පුළුවන්. එක කබලින්කාර ආහාරයේ දෙක අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක තුන જાති ඉඳන් ජරාවට යන එක. මතකද ඒක අපි පෙන්නුවා. දැන් මම ජරා වෙලා තියෙන්නේ ඉස්සරහට මට පාසලෙකට හම්බෙන්න තියෙන්නේ ව්‍යාධියයි මරණයයි. මැරෙනවා නම් අපිට නිත්‍යභාවයක් තියෙනවද නේද? අත්තා ඉඳන් නිත්‍යයට ජැකේ ගහපේ කඩාගෙන වැටෙනවා. එහෙනම් මං අත්තා කියලා අල්ලගෙන තියෙන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරය කියලා තේරුම් ගත්තා. ඒකෙන් උපේක්ඛාවෙන් අප්‍රමාණී දක්වා ගමන් කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. දැන් බලන්න ಜಾති ඉඳන් ජරාවටපත් වෙනවා නම් අපිට පේන රූපේ ජරාව. ඒක නිසාම වේදනාවේ ජරාවන් තියෙනවා. ඒතර පහ තුන කිව්වම සංඥාවේ ජරාව. හත හත කිව්වම සංස්කාරවල ජරාව. එතකොට මෙසේ ජරා ස්වභාවය තියෙනවා නම් සංස්කාරවලින් විඥානීය පැවතීමක් තියෙනවා. පුළුවන් ද ඕගලන්ට හොඳ ගයක් වාගේ එකක් හදන්න? නිකන් නැමිලා ගිය යකඩ කම්බි කෑලි, මලකඩ කාපු යකඩ කූරුයි, කබල් ගුල්ලු ගහපු ලී කෑලි අරව මේවයි දාලා හදන්න පුළුවන්. පවතින්නේ නැහනේ නේද? ඔන්න ඔය අර්ථය. ඒ කියන්නේ මගේ ගේ හදන්න තෙවෙන්නා වූ ඉන්ග්‍රීඩියන්ස් ඔක්කොම ජරා. සංඥා ජරා, වේදනා ජරා, සංස්කාර ජරා. එවන විඥානේ පවතින්නේ නැහැ. එහෙනම් නිත්‍යභාවයක් නැහැ. ඉතින් එතකොට Tamanට හිතන්න පුළුවන් මලකඩ කාපු යකඩ ඇනේ හදන ලද භාණ්ඩේ මොන ආකාරයකට අපි පිටින් බැලුවත් ඇතුළේ දිරනවා. ඒ ස්වභාවය තියෙනවා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ අවස්ථාව වෙනකොට අර දැන් අපිට යම්කිසි නන්දියක් පෙර තිබුණාද එහෙනම් නන්දියෙන් චේතනාවට ඇවිල්ලා චේතනාවෙන් ඉදන් සත්‍යය ඉදන් සත්‍යයෙන් ලයින් 5 හරි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ ලයින් 5 පරිදේවයට එන එක නේද? එතකොට සංස්කාරය නිසා විඥානීය පැවතීම සිද්ධ වෙන්නේ නැත්තම් එහෙමනම් ඉතින් උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. ලයින් 5 කියන එක නැති වෙලා යනවා. ඒ කියත සංස්කාරය නිසා පවතින්නේ නැත්තම් මොකටද හදන්නේ? හදන්න බැරි නම් ගේ හදන්න තියෙන භාණ්ඩ ඔක්කොම ජරා වෙච්ච දේවල් නම් ඉතින් පවතින්නේ නැහැ කියලා දන්න මනුස්සය හදන්නේ නැහැ. එහෙනම් උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. ඊළඟට අපිට ආපහු පේනවා ලයින් 6 එක. මතකයිනේ ලයින් 6 එක නේද? මිච්ඡා දිට්ඨිකගේ එනවායි කියන එක. අන්න ඒකටත් පාර වදිනවා. කොහොමද පාර වදින්නේ? සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. ඒක නිසා අපිට ප්‍රඥාව ඇති වෙනවා. ඒතකොට ප්‍රඥාව තියෙනවනම් ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව තියෙනවනම් උද්දච්චය නැහැ. ඉගෙන ගත්තනේ ඒකත්. ස්පෙෂල් එකේදී නේද? එතකොට උද්දච්චය කියන එක නැත්තම් එන ලයින් 6 එකේ ඉන්නව උද්දච්ච කතාව කියන එක නැහැ කියන එක තියෙනවා. හැබැයි මෙතනිනුත් තාම අවසන් වෙන්නේ නැහැ. ඒ මොකද ඒ? තණ්හාව නිසා වෙන්නව අර අපි ළඟ ඒක ඩයග්‍රෑම් එක නැහැ නේ මේක නේද? ඒ තණ්හාව නිසා වෙන්නව ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලයින් 7 එකේ පරාමාසයේ ඉඳ මේ පරිදේවේ දක්වා ඉන්නව ඒක. ඉතින් ඔන්න ඔය අවස්ථාවේ මම රහතන් වහන්සේගෙන් ඇහුවා කොහොමද මේ පහිනුත් නැත්තම් හයිනුත් නැත්තම් කොහොමද මේ වෙලාවේ මේ හතෙන් කියන එකෙන් එන්නේ කියන එක. ඒ කියන්නේ මේක අයිසොලේට් වෙලා වගේ නේ තියෙන්නේ. පාත්‍රයේ ඇතුළ පාත්‍රය විතරයිනේ කෝ කැරකිල්ලක් නැහනේ. එතකොට ඒ රාතන් වහන්සේ පැවසුවා ඒ පෙරගලා 5 සහ 6 ලයින්ස් භාවිතා කළා. ඒ කලින් පැවත්වුවා කලින් හදපු ගේ පැවතුණා කියන කතාවක් තියෙනවා. නමුත් අපි දන්නවා මේක පවත්තන්න බෑ. ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් ඉහළ ධානයකින්වත් ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට ඒ වෙලාවේ එහෙම ඉන්න බෑයි කියලා කිව්වනම් අත්තා කියන එක නැති වෙලා ගිහිල්ලා ආකින්චන් ආයතනෙ කියන එක ආකින්චන විමුක්තිය කියන එකම ඇති වෙනවා. එතකොට මේ වෙලාවේදී මොකද වෙන්නේ? මේ සති ඉන්ද්‍රිය මගෙන් මෙන්න මේ ඒ කියන පොයින්ට් එක හදන්නේ නැහැ. හදලා වැඩක් නැහැ. සංඥා ජරාණං වේදනා ජරාණං සංස්කාර ජරාණං නේද? ජරාවෙත්ත ඔක්කොම දිරන මලකඩ කාපු යකඩ යන අරව මේ මුරිච්චි අරගෙන හදන්න පුළුවන් ගයක් කාර් එකක් කියන එක ඇත්තේ නැහැ. එහෙමනම් එයා ඒ හදන්නේ නැහැ. බලන්න සති ඉන්ද්‍රිය ඒ තරම් පවර්ෆුල් යන්නේ අවස්ථාව ඒක ගත්තාම. මේක කොයි තරම් දුරට මේ වෙලාව එනවද කියන එකයි තියෙන්නේ. හැබැයි දැන් B කතාවකුත් තියෙනවා. එහෙමනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා. 9 වෙනි ස්ලයිඩ් එක. දැන් ප්‍රඥා ඉන්ද්‍රිය නිසා අපි දැනගන්නවා මේ ජරාවන රූප තමයි තියෙන්නේ කියලා. එතකොට එහෙම නිසා මානයන් වෙන්නේ නැහැ. කොහොමද මාන වෙන්නේ? අපි අගයන් දීලානේ නේද? කරකෝ අගයන් දීලා. සංඥා ජරා. ඒක නිසා මාන වෙන්නේ නැහැ. වේදනා ජරා. මාන වෙන්නේ නැහැ. සංස්කාර ජරා. ඒක නිසා මාන වෙන්නේ නැහැ. එහෙමනම් එයා මොකද කරන්නේ? අර B පොයින්ට් එක කියන එක හදන්නේ. මානෙින් ඉගෙනයි මං එදා කාපු එක කොච්චර හොඳද? මගේ මාන්නේ නේද? ඒ මාන්නෙන් තමයි බී බෙස්ට් එක ගේන්නේ. තමන් දන්නවනම් හරියට ජරා කියලා මං දන්නවා මේක මෙච්චරයි. ආයි තව එකක් මේකේ නැහැ. බොරුවට මගේ මනස තියාගෙන ඉන්න එකක් විතරයි තියෙන්නේ. එතකොට බී එක හදන්නේ නැහැ. දැන් සතීන්ද්‍රියෙන් ඒක හදන්නේ නැහැ. මේකෙන් බී එක හදන්නේ. ඉතින් ඕගලන්ට පේනවා මෙතන තියෙනවා කියලා ස්ටාර් එකක්. මේ ස්ටාර් එකේ තියෙන්නේ අර අපි ආස්ට්‍රෝය ටික තියෙනවා මෙතන. දිට්ඨි ආස්ට්‍රෝ, අවිද්‍යා ආස්ට්‍රෝ, කාම ආස්ට්‍රෝ කියන එක. මේකනේ අපි කෝට්ට දාලා වගේ කරකවනවා කියන්නේ. අන්න ඒක ලොක් කරනවා මේ සති ප්‍රඥා සමාධි කියන ඉන්ද්‍රියන් තුන භාවිතා කරලා. එතකොට මෙතෙන්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මේ සති ඉන්ද්‍රියෙන් එහෙනම් මේ වම් පැත්තත් කපනවා දකුණු පැත්තත් කපනවා කියලා. නෑ ඒක එහෙම නෙමෙයි. මේකෙන් කපන්නේ දැන් සතිය දක්වා ක්ලොක් වයිස් එන්නා වූ එක තියෙනවානේ. ක්ලොක් වයිස් මේකට එනකොට සතියට ඒකට තිබෙන්නා වූ මේ වම් පැත්තේ තියෙන එක තමයි කැපෙන්නේ. වම් පැත්තයි කියලා කියන්න බෑ. ඉතින් මේ වෙලාවේදී ඒක තමයි ක්ලොක් වයිස් කියලා ගන්න කියන්නේ. මෙතෙන්ද නම් වම් පැත්තයි කියන එක හරයි. ඒ කියන්නේ මේ කාමාශ්‍රෝ සහගත ওই කතාව එයා අයින් කරලා දානවා. අයියා තේරුම් ගත්තානේ මේ ඔක්කොම හදන්න බැරි දේවල් කියලා. ජරා වෙච්ච දේවල් වලින්. එතකොට දැන් මේ ප්‍රඥා ඉන්ද්‍රිය මගින් ක්ලොක් වයිස් එනකොට දිට්ඨි ආශ්‍රෝ. එහෙනම් මෙයාගේ රේන්ජ් එක වෙලා තියෙන මේ දිට්ඨි ආශ්‍රෝයන් කියන ඒවා අයින් කරනවා. මේ සති ඉන්ද්‍රිය මෙයාට උදව් උපකාර කරනවා. එතකොට මෙතනදී පෙන්වනවා මේ මාන නොවෙනවා නම් ඒ දිට්ඨි ආශ්‍රයටත් ඒට පැමිණෙන්නා වූ මේ ධර්මියොත් කියන එක බැහැලා යනවා. මාන නොවන්නේ පුණුපුණා මේ යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකි. අන්න ඒ වාක්‍ය ලියාගන්න එක රහතන් වහන්සේගේ වචනය. මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානේ සෑදී හැකිද? මේ නොහැකිය. මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? ඒ සපයා දෙනු. මේ නිසා දිට්ටි ආශ්‍රව නොවේ. කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. චේතනාව කියන එක ගලවල දාලා යන්න. එතකොට ඊළඟට මෙතන සමාධි ඉන්ද්‍රිය. මොකද්ද සමාධි ඉන්ද්‍රිය කරන්නේ? දැන් ඒ වෙනවා ක්ලොක් වයිස් එනකොට මේ ආශ්‍රවයන්ගේ කතාව එයා කපන්නේ. සමාධි ඉන්ද්‍රිය සංස්කාර නිසා මානපාරේ පැමිණීම කියන එක වළක්වන ඕගොල්ලෝ දන්නවනේ. ඉදන් සච්චේ ඉඳන් බයාගතිට දක්වා ඉන්නව පාර මානපාර. ඒකේ පැමිණීම කියන එක වළක්වන. අන්න ඒක නිසා අවිද්‍යා ආශ්‍රයයන් කියන ඒවා යට ඇති වෙන්නේ නැහැ. මානිය අඩු නිසා සමාධිය කියන එක තියෙනවා. ප්‍රාණඝාත වලින් වැළකෙනවා. සමාධි සාගත වූ චිත්ත සංස්කාර පව හොඳයි කියලා එයා පිළිගන්නේ නැහැ. පවසන්නේ නැහැ. පෙරගත්තා වූ දේ නිසා සිදුවන ක්‍රියාවලිය නමතා දමනු. ඒ කියන්නේ බයගති ඉඳන් වේදනාව දක්වා ඉන්නා වූ එක එයා නමත්තනවා. ඉතින් අන්නේ වෙලාවේදී ඕගලන්ට පොඩ්ඩක් කල්පනා වෙන්න ඕනේ මේ මොකද්ද මේ කතා කරන්නේ? අර පාරිශුද්ධ ප්‍රධානියන්ගේ නේ. මේ පාරිශුද්ධ ප්‍රධානියන්ගේ ඩයමන්ඩ් එක තියෙනවානේ. මේ කතාවේ පාත්‍රයේ වටේට තියෙන මේ ඩයමන්ඩ් එක තමයි මේ කපන්නේ. සංස්කාර කතාවෙන් කපනවා, සමාධිය කියන එකෙන්. මේ සමාධි ඉන්ද්‍රියනේ තියෙන්නේ. සමාධි ඉන්ද්‍රියෙන් කපනවා, අර ප්‍රඥාවෙන් ගිහිල්ලා භාවිතා කරලා ඒ දිට්ඨියන් කියන ඒවා කපනවා. ඉතින් මේක මේ කරකෝල තියෙන්නේ. එතකොට අර කර මේක කැරගෙනවනේ රවුම. එතකොට ඒ අනුව තමයි Tamanට එක පොඩ්ඩක් වෙනස් කරලා බැලුවම Tamanට පේනවා. එතකොට සති ඉන්ද්‍රිය මොකද්ද කරන්නේ? සති ඉන්ද්‍රිය අර සද්ධා සහ විරිය ඉන්ද්‍රිය මගින් නවතන ලද ධර්මයන් වේද? ඒකේ නැවතීම කියන එක පවත්වනවා. සති ඉන්ද්‍රිය යමක් නැවත්වුවද එයා නවත්තලා පවත්වාගෙන ඉන්නවා. සද්ධා ඉන්ද්‍රියදී පෙන්නනවා තථාගතයන් වහන්සේ පැවසුවා මුසාවාද එපා. ඉහළම සමාධි වලටත් ඇලීම එපා කියලා කිව්වා. විරිය ඉන්ද්‍රිය මගින් රූපයෙන්ගේ ස්පර්ශය කියන එක නවත්තනවා. රූප ස්පර්ශ කරන්නේ නැහැ. එතකොට මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් සර්ව ප්‍රකාරයෙන් දැන සමාධි සාගතෝ සිටිනවා. ඉතින් මේ සමාධිය සම්මා සමාධියයි කියලා මට වැටහුණා. ඒ වෙලාවේ මේ විදිහට තිබෙන්නා වූ සමාධිය. ඉතින් මේක මේ ස්ථායක බොහොම වැදගත් එකක්. මේකේ ලොකු ධර්මයක් තියෙනවා. ධර්මයක් තියෙනවා කියන්නේ මේක තුන්පාරක් කරකිනවා කියන්නේ. එක වෙලාවකට සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඊට පස්සේ තව වෙලාවකට සම්මා ප්‍රඥාවට එනවා. සංස්කාරයන් එහෙම ඉවත් කළා සම්මා ඥාන වෙනවා. සම්මා ඥානය වුණාන් පස්සේ එයා කියනවා රූපය අල්ලා විසි කරන්න කියලා. එයා අණ කරනවා ඒක අයින් කරන්න කියලා. විමර්ශා සමාධියෙන් කියනවා අරක අයින් කරන්න කියලා. එතකොට රූපය කියන එක ඒක නෑ. එතකොට ඒ විදිහට තමයි මේකේ ඒ සම්මා සමාධිය කියන එක තියෙන්නේ. ඉතින් මේක තමයි ඕගොල්ලන්ගේ මේ තුන්වෙනි භාවනාව කියන එකට ගන්න. අටවෙනි ස්ලයිඩ් එකයි නවවෙනි ස්ලයිඩ් එකයි කියන එක. එතකොට ඕගොල්ලෝ ඉගෙන ගත්තා පළවෙනි භාවනාව නේද? අර ස්ලයිඩ් 5 එකේ එක බලලා ඊට පස්සේ අපි කිව්වා අර භාවනාව ලීලම තිබුණානේ සබ්බාසෝ භාවනාව කියලා. රූපය ස්පර්ශ නොවෙන්න, සංඥාව මගේ නොවෙන්න, සංස්කාර මගේ නොවෙන්න. ඊට පස්සේ දෙවෙනි භාවනාවට ඕගලන්ට කරන්න පුළුවන් මේ ඩයග්‍රෑම් එකේ තිබෙන්නා වූ මේ ස්ලයිඩ්ස් වලින් 2යි 3යි 4යි කියන එක. මෙතන මේ ආනෙන්ජ සප්පාය සූත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන එක තියෙනවානේ. ඒක හොඳ ලස්සනට කරන්න පුළුවන්. ඒක එනකොට 2යි 3යි 4. මේ මමින්කාරයක් කියලා මේක මේ බොරුවක් නෙමෙයි කරන්නේ නේද? මමංකාරයේ හැදෙන හැටි එහෙම Tamanට තේරෙනවා. ඉතින් ඒ කියන්නේ ආනෙන්ජ සප්පාය සූත්‍ර කතාව තමයි. ඉතින් දුඟක් Taman ඒ භාවනා කරන්නේ ආනෙන්ජ සප්පාය සූත්‍රය දැන් බොහොම හොඳට පැහැදිලි වෙනවා. මේ පෙති තුනෙන් පැහැදිලි වෙනවා. එතකොට ප්‍රධාන භාවනාව හැටියට ගන්න අර සබ්බාසෝ දෙකේ අපි කරපු අර රූපය ස්පර්ශ නොවෙන්න අන්න ඒ විදිහට කරනා වූ භාවනාව. එතකොට අපි සූත්‍රයේ ඉතුරු ටිකත් අපි බලමු. ඊළඟට පෙන්වනවා මහණෙනි සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආශ්‍රය කවර දෙයක්. මහණෙනි මේ සස්නේ මහණතෙමේ නෝනින් සලකලා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘතව විසේද? මහණෙනි චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත නොවි වසන්නාහුට පීඩාකාරී වූ යම් පරිදාහ කෙනෙක් උපදීද චක්කු ඉන්ද්‍රිය සංවර සංගත වසන ඔහුට මෙසේ පීඩාකාර පරිදාහය නොවේත්. මේ විදිහට පෙන්වන මේ නූනින් සලකලා සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය ඒක සංවර කරගෙන වාසය කරනවා කියලා. එතකොට ඉතින් මේ සංවර සූත්‍රයේ ආයතන භාවනාව එකෙහිම අපි කළානේ ඔක ගැන නේද? ඉතින් මේ පළවෙනි විරිය භාවිතා කරන්නේත් ඒ රූපේ ස්පර්ශ නොවෙන්නේ කියන එකට. ඊළඟට ආපහු පෙන්නනවා මහණේ ප්‍රත්‍යාවේක්ෂයෙන් පටිසේවනා පහතබ්බා කියලා. මොනවාගේ ආශ්‍රයෙන්ද පහ කරන්නේ කියලා. මේ ශාසනයේ මහානතමේ නෝනින් සලකලා හුදෙක් සීත නැතිකරන්න, උෂ්ණේ නැතිකරන්න පිණිස මැසි මදුරු සූලං අවු සපුන්ගේ ස්පර්ශය නැති කිරීම පිණිස ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණක් සිරු පරිභෝග කරනවා. නුවණින් සලකලා පින්ඩ පාත්‍ය වළකනවා කියලා. ක්‍රීඩා පිණිස නොවේ කියලා. ඉතින් ওই විදිහට පෙන්නනවා මේකේ මේ පැරිණි වේදනාවන් නැති කරන්නේ මේ අලුත් වේදනාවන් නූපදන්නේ මේ කියලා. එතකොට මේ විදිහට පෙන්නනවා මේ ඒ විදිහට කරන්නේ නැත්නම් එයාට ඉතින් ආශ්‍රයයක් නැති වෙනවා. එහෙම කරන්නා වූ පුද්ගලයාට වෙහෙස දැවිලි ඒ ආශ්‍රය උපදින්නේ නැහැයි කියලා. පත්‍යාවේක්ෂ කරන්නට මෙසේ දුක් දැලිත ආශ්‍රය නොවේත්. මහන්නේ මේ ආශ්‍රය පත්‍යාවේක්ෂයෙන් පහකල යුතුයයි කියලා කියනවා. ඉතින් ඕකේ පෙන්වන්නේ ඔය වේදනාවෙන් අර චේතනාවරල චේතනාවෙන් පරාමාස පරාමාසයෙන් අත්තා. අත්ත සංඥාව ඇති නොවීමට තමයි උතන ඕකෙදිත් පෙන්වන්නේ. ඊළඟට අදිවාසනා පහතබ්බා කියලා කියනවා ඉවසන්නේ කියන එක. අදිවාසනේ පැහැදිලි ආශ්‍රය කවරද? මහන්නේ මේ සස්නේ මහානතමේ නෝනින් සලකලා සීතල උස්සන උස්නේ බඩගින්න පිපාසාව මේවා ඉවසනෝ. නපුරු ලෙස රැවෙන වචනද ඉවසන සුල්ලෙක් වෙනවා. දැන් බලන්න ඔය නපුරු වචන ඉවසන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම දැන් මිනිස්සෙක් කවුරු හරි ඕගලන්ට බැන්නොත් එහෙම දැන් තමන්ගේ ඔය ඔය කිව්ව දේ නැති වුණත් දැන් තමන්ගේ ඇතුලෙන් එනවනේ බොහොම බුරාගෙන නගිනවනේ. එයාට බනින්න ඒවා කරන්නේ කියලා. එතකොට අර දැන් බුදුහාමුදුරන්ට නම් කවුද ඔය වගේ දේවල් කිව්වහම බුදුහාමුදුරෝ ඇහුවලු. දුන්නේ නැහැ කවුරු හරි තෑග්ගක් දුන්නාම ගත්තේ නැත්තම් මොකද වෙන්නේ කියලා. ඒ තෑග්ග අර මනුස්සයාටමනේ හම්බ වෙන්නේ. දීපු එක්කෙනාටමයි. බුදුහාමුදුරෝ බාරගත්තේ නෑ. දැන් අපි බාර ගන්නවනේ. අනුන්ගේ පරුසාවාචනේ කියන එක බාර ගන්නවා. එතකොට උපන්සාරික තියුණු රළු කටු කටුකු අමිහිරු අමනාප දීපය අර ගන්නවා වේදනාව ඉවසන සුළු එක්කේ. එහෙම ඉවසුවේ නැත්තම් මොකද වෙන්නේ? ආශ්‍රයයන් කියනියෝ ඇති වෙනවා. ඒ කියන්නේ වේදනාවට ප්‍රතිචාර නොදක්වන්න ඕන. ඒක තමයි මේ පෙන්වන්නේ. ආභව පෙන්වන මහණෙනි දුරු කිරීමෙන් පැහැයුතු ආශ්‍රය කවුරුද? මහණෙනි මේ ශාස්ත්‍රයේ මහානතමේ නෝනින් සලකලා නපුරු ඇත්තු හස්සයෝ ඒ විදිහට දුරු කරනවා. ඒ වගේම පවිත මිත්‍රයන් සේවනය කරනවා නම් නෝනැති වූ සබ්‍රාහ්මචාරියෝ ඒ පුද්ගලයා ලාමක තැන් හිදාලා සලසනවා. අන්න ඒ විදිහට සලකලා බලලා ඒ පුද්ගලයා ඒව දුරු කරනවා කියලා පෙන්වනවා. එතකොට මේ ආශ්‍රය දුරු කිරීමෙන් පැහැ යුතුයි කියලා කියනවා. පරිවජ්ජනා පහතබ්බා අවොයිඩන්ස් කියන එක අවොයිඩ් කරනවා. අස්සයන් වාගේ ඒ වගේ නපුරු සත්තු ඉන්නවා නම් මේ ගොන්නු වාගේ නපුරු ගොන්නු අයින් කරනවා කියලා. ඉතින් මෙතන මේ පෙන්වන්නේ මේ සම්මා ආජීව නිසා මාන්නේ අඩුයි. මේ කතා කරන්නේ ඉහළ සංස්කාර කොටුව නිසා ඇතිවන බලපෑම. ඒ කිව්වේ චේතනා ඉදං සච්ච පරාමාස විඥාන අර ඉහළ සංස්කාරයේ තියෙන ප්‍රී උද්දච්චය ලකුණු කරේ අන්න ඒක. එතකොට ත්‍රිවිධ දුස්චරිතියෝ පහ කිරීම තමයි තියෙන්නේ. එහෙම නැත්නම් B කියන පොයින්ට් එක හදන්නේ නැති වෙනවා එතන අවස්ථාවේදී. ඊළඟට ආපහු පෙන්නනවා මහණෙනි විනෝදණීය පහකල යුතු ආශ්‍රය කවරද? මහන්නේ මේ ලෝකේ මහානතමේ නෝනින් සලකලා ඒ කාම විතක්කේ සිත තබා ගන්න දුරු කරනවා කියලා. ඔය ගිරිමානන්ද සූත්‍රයේ තියෙන උප්පන්නං කාම විතක්කං ආදිවාසේති පජහති විනෝදති බැන්ති කරෝති අනභාවංගමේති කියලා නේද? අන්න ඒක තමයි ඒ කතා කරන්නේ. ඒතර ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ඒවා ඉවසන්නේ නැහැ. ඒවා ඉවසෝති මොකද වෙන්නේ? ආශ්‍රය උපදිනවා. දුරු කරාන ඒ ආශ්‍රයයන් කියන ඒවා Tamanට නැහැ කියන එක. ඉතින් මෙතන හරි ලස්සනයි. ඔගේ පෙන්නන්නේ ප්‍රඥාවෙන් බැලුවහම ඒරියා 1 වලින් ඒරියා 4. ඒරියා 1 වල කාමච්ඡන්දේ, ඒරියා 4 වල ව්‍යාපාදේ. වේදනාව ජරාවටපත් වීම නිසා නේද? එතකොට දැන් අපි හොඳට බැලුවානේ වේදනාවේ ජරාව කියන එක. ඊට පස්සේ ඒරියා 1 වලින් ඒරියා 6. ඒ කියන්නේ සංස්කාරවල අත්තා නොවීමට විහිංසා විතක්කේ. ඒක භාවිතා කරලා තියෙන එකයි ගැඹුරු අර්ථයකින් එතන පෙන්නනවා. ඊළඟට පෙන්වනවා මේ භාවනාවෙන් පැහැයුතු ආශ්‍රය කවර දෙයක්. මේ ශාසනයේ මහානතමේ නුවණින් සලකලා විවේකී ඇසුරු කර, විරාගී ඇසුරු කර, නිරෝධී ඇසුරු කර, නිවනට නැඹුරු සති සම්බොජ්ජංගේ වඩනවා. ඉතින් ඒ විදිහට ධම්මවිචී සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්දි සමාධි සම්බොජ්ජංගේ මේ විදිහට වඩනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව පෙන්වනවා මහණෙනි යම්සේ යම් හේකින් බොජ්ජංග නොවඩන්නාහට වෙහසා දැවිලි සහිත ආශ්‍රය උපදීද? මහණෙනි මෙසේ බොජ්ජංග වඩන්නා වූ ඔහුට මේ වෙහසා දැවිලි සහිත ආශ්‍රය නොවේ. මහණෙනි මේ ආශ්‍රය භාවනාවෙන් පැහැිය යුත්තේයි කියනවා. මහණෙනි යම් කලක භික්ෂූන්ගේ යම් ආශ්‍රය කෙනෙකු දර්ශනයෙන් පැහැිය යුත්තාද? ඒ ආශ්‍රය දර්ශනය මගින් පැහුණා වේද? මෙතන මේ ට්‍රාන්ස්ලේෂන් එක වැරදි, මේ සෝවාන් මගින් කියලා දාලා තියෙන්නේ. ඉතින් අපි දන්න ඕක සෝවාන් කතාව නෙමෙයි මේ කියන්නේ. මොකද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියලා ගත්ත ගමන් ඒගොල්ලෝ ගත්ත සෝවාන් මගේ කියන එක. නෑ, ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන එක අරිහත්ත ඵලය දක්වාම එතන තියෙනවා. නැති වෙනවා තමයි. පළවෙනි එකට සිග්නිෆිකන්ට් එකක් නැති වෙනවා. ඊට පස්සේ අපි අර සක්කාය දිට්ඨි ටේබල් එකේ බලලා තියෙනවානේ සෝවාන් එකට සකුදාගාමිත් මේක ප්‍රොපගේට් වෙවි එනු. හැබැයි සියුම් භාවය වෙනස්. එතකොට ඒ දර්ශනින් පැහැිය යුතුයි කියන එක. ඊළඟට පෙන්නනවා මේ ආශ්‍රය සංවරයෙන් පැහැිය යුත්තාද? ඒ සංවරයෙන් පැහුණා. ආශ්‍රයක ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහැිය යුත්තාද? ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණා වේ. ආශ්‍රය කෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහැිය යුත්තාද? ඔහු සිත තබා නොගැනීමෙන් පැහුණා වේ. ආශ්‍රය කෙනෙකු දුරු කිරීමෙන් පැහැිය යුත්තාද? ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වේ. ආශ්‍රකෙනෙකු විනෝදනයෙන් පැහැවුත්තාද? ඒ ආශ්‍රය විනෝදනයෙන් පැහුණා වේද? යම් ආශ්‍රකෙනෙකු භාවනාවෙන් පැහැවුත්තාද? ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වේද? ඒ මහානතමේ මේ සියලු ආශ්‍රයන්ගේ සංවෘත වේයයි, තෘෂ්ණාව සංසිඳියයි, සංඝෝජනේ උපටාහලේ මාන ප්‍රහාණේ දුක් කෙලවර කරේයයි කියන ලබයි. භාගතුන් වහන්සේ මේක වදාළ සතුටු සිත් ඇති භික්ෂු භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා තියෙනවා. එතකොට ඒක තමයි මේ සූත්‍රයේ තියෙන ඉතින් අපි පෙන්නා දුන්නා භාවනා කරන හැටි. ප්‍රධාන භාවනාව අර රූපය මගේ නොවෙන්න, සංඥාව මගේ නොවෙන්න, සංස්කාරය මගේ නොවෙන්න, ඒක තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අර පෙත්තේ කතාව නේද? මෙතන මේ දෙවෙනි භාවනාවට එනවා. මෙතන මේ තුන්වෙනි ස්ලයිඩ් සෙට් එකේ 2යි 3යි 4යි කියන එක ස්ලයිඩ් එක භාවිතා කරනවා. ආනෙන්ජ සප්පාය සූත්‍රය වගේ පෙති ටිකත් එක්ක ඒක භාවනාව. ඊට පස්සේ තමයි අපි අර ෆ්ලෝ එක වෙන හැටි දකලා ප්‍රශ්නය දැකලා ඊට පස්සේ අර 8යි 9යි ස්ටාර් එකෙන් මේක නවත්තන හැටි වෙනවා. ඒක තමයි භාවනා තුන. එහෙමනම් අපි මිනිත්තු 5-10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.